භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ආයම වතනාවේ
සතර සතිපට්ඨාන භාවනාවේ යෙස්ලොම් නිය දත් සාදී වශයෙන් මෙනෙහි කර හේද සිතේ පරන්නා සංඥාවක් බව වඳුනා එම අසුබ භාවනා විදර්ශනා ප්‍රහැරගෙන නිවැරදි විදිහට පහදා දෙන්න පිළිගන්න.
එනම් කෙවොත් ඇරදී මොකද කෙස්ලොම් නිය දත් ධම්මස් වශයෙන් කායානුපස්සන වැඩි යුතුයි. කායානුපස්සනව නම් හිතේ හට ගන්නවා හැදීල බලුවොත් ඇරදී. එතකොට කායානුපස්සනාව කොහොමද හිතේ යන්නේ? හිතේ හැදගන්න එක ධම්මානුපස්සනාව. කායානුපස්සනාව කියන්නේ කාය. ඔක අපහරන කායේ කායානුපස්සී විහෙලති. කායේ කායානුපස්සන ඇයි කායේ කාය කියලා නැවතත් කියන්නේ කියලා. කාය වේදනා චිත්ත ධම්ම කියන හතරෙන් දැන් මේ වෙලාවේ කායano වැඩි යුතුයි. කියන කාරණාවමයි මේකෙන් විදිමාන වෙන්නේ කියන කාරණාව තමයි. එතකොට මේකම මතක් කරන්නේ කා රූපේ තියනවා කියන තැනක කෙලෙස් තියන අපිට හිතේ හටගන්නේ කියලා කිව්වට ඒක රැඳෙන්නේ නැහැ, වරතු දෙන්නේ නැහැ. අපි කියමු මේ පුද්ගලයෙක් හිතේනේ හටගන්නේ, හිතටන දෙන්නේ කියලා කිව්වට හරියන්නේ නැහැ. මොකද අපි කටයුතු කරන්නේ රූපයක් එක්ක නිසා. ඉස්සෙල්ලා රූපයේ ඇත්ත විදර්ශනා කටයුතු. ඊට පස්සේ ඒකෙදි රූපවත්තන නාමවත්තන කියලා කාරණා දෙකක් තියෙනවා. එතකොට එතනදි විදර්ශනාවට ගන්නෝනේ උතන කෙසළුම් නේද ධම්මස් කියන එක හිතේ හට ගන්නවා කියන න්‍යායට නෙමෙයි. අපි මොනවා කුමාවක් කළොත් දැන් අපි මතක් කළා මේ ඇහෙන් බලන නිසායි, මේ ඇහෙන් බලපු නිසායි අපිට මෙහෙම රූපයක් පේන්නේ. එතකොට මෙහෙම රූපයක් තියෙනව නෙමෙයිනේ කියලා මතක් කළා නේද? එතකොට දැන් අපි ගාව ඔය දර්ශනය මතකේ තියෙනවා. දැන් ඒක පැත්තකින් තියාගන්නවා. පැත්තකින් තියාගෙන දැන් මේ රූපේ තියෙන රූපේ පරිහරණය කරන්න කියලා රූපය අනුව ගිය වෙන අභිජ්ජා කියලා දැඩි ලෝභයක් අපි ගාව තියෙනවා. මේ කියපු දර්ශනය කවදාවත් අපිට දකින්න බැහැ. මනස තුල උපදින ධර්මතාව දකින්න බැහැ. බාහිරින් ලැබුරු වෙලා ඉන්න තරම්. දැන් අපි උපාය ශීලීව මේ කායානුපස්සනාව වඩන්නේ කාරණා දෙකක් කරගෙන. එකක් තමයි අපි රූපයයි රූපයයි කියලා කියන තැන තියෙන්නේ මෙන්න මෙහෙම දෙයක් නේද කියන අවබෝධයත් එක්ක රූපය ගැන යම් ඇත්තක් දකිනවා. ඒ දකින්නකොට රූපය ගැන නොයලෙනවා. නොයලෙනකොට නම් මේ දර්ශනීය දැක ගන්න අපිට පහසුයි. දැන් බාහිරයට නැඹුරු වෙලා ඉද්දී මානසික වැටිවල ධර්මතාවයක් අපිට තේරුම් කරගන්න බැහැ. එතකොට හිතේ හටගන්න කියලා අපි බැලුවට හරියන්නේ නැහැ. මෙහෙ තියෙන්නේ කියන කෙලෙස් අපේ බලවත් වැඩි වෙනවා. දැන් මේ කායානුපස්සනාවෙන් කරන්නේ අර බාහිර පුද්ගලයෙක් ඉන්නවා, සත්‍යයක් ඉන්නවා, මම ඉන්නවා කියලා මේ රූපයක් තියෙනවා කියන තරකේ යෙදිච්ච දැඩි කෙලෙස්යක් තියෙනවානේ. ඒ කෙලෙස් අඳුරින්ද උපායයක් නේ. තාම මේ රූපේ මුල් කරගෙන විදර්ශනාවකින් ධර්මතාවය නියම විදිහට උපදින්නෙත් නැහැ. අපි නිකමට කියව ලෝකෝත්තර මාර්ග දර්ශනය මේ කය මුල් කරගෙන ඇති වෙන්නේම නැහැ. එතකොට නමුත් කායානුපස්සනාව නැතුව ලෝකෝත්තර මාර්ග දර්ශනයකට යන්නත් බැහැ. එතකොට ඉස්සර වෙලා අපි කරන්නේ දැන් පුද්ගලයෙක් දරුවෙක් යාළුවෙක් මිත්‍රයෙක් කියලා හම්බ වෙන රූපේ ගත්තාම එතන අපි තාම පුද්ගල භාවය තුල තාම අවිද්‍යාව දුරු වෙලා නැහැ. මම කියන හැඟීමක් තියෙනවා, තව පුද්ගලෙක හැඟීමක් තියෙද්දි ඔබේ යාළුවා කියනකොට කේස් ලොම් නියදත් අම්මස් නහර මෙන්න මේ වගේ නොයේ කොනක කොටස් නුවණින් මෙනෙහි කරලා බලන්න. මේ කනගුණ ආහාර නිසා මේ කොටස් ඇති වෙනව නේද? කනගුණ ආහාර නැතිනෝ නේද කියලා බලන්න. එතකොට එහෙම බලනකොට අපිට මේ රූපේ කෙනෙක්මයි කෙනෙක් කියවයි කියලා දැඩි කෙලෙසේ අඩු වෙනවා ටික ටික. ලෝභ දේශ දෙක ඇති වෙනවා. ඒ ඇති වෙනකොට එහෙ බාහිරේ නැමිච්ච ගතිය අඩු වෙනකොට මේ මානසික උපදින අරමුණු අඳුරගන්න පුළුවන් අපිට. ඒක පළවෙනි එක. ඊට පස්සේ ඔය විදිහට බලලා කෙසුම්නේද ධම්මස් හිතේ කියන කරුණකින් නෙමෙයි මෙන්න මෙහෙම විදර්ශනාවට ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒකත් හැබැයි කායයන් පසුම ඉස්සෙල්ලා වෙන වෙනම බලලා යම් මට්ටමක නීවරණ කෙලෙස් රළු ගතිය අඩු වුණාම කෙසුම් නියද ධම්මස් නහර කියලා බලලා එතකොට ගන්නවා මෙතන තියෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. එහෙම දෙයක් කියලා දෙන්නක මට පේන්නේ මෙහෙම සතහනක් නැද්ද කියලා බැලුවානේ. දැන් අපි උදාහරණයකට ගත්තහම දැන් අපිට ඉදිරියෙන් තියෙන මේ රූපයක්ම පේනවා. දැන් අපි පරීක්ෂණය කරනවා මේ පේන සතහන, ඒ කියන්නේ අර වැලි ගොඩක් පෙනෙන තැනක අපි කලාව සම්මර්ශනය කරලා බලනවා මේ පේන වැලි ගොඩ මේ වැලි කැටියෙද මේ වැලි කැටියෙද කියලා. යථාර්ථයේ එකින් එකින් එක බලනකොට අපිට තේරෙනවා තියෙන්නේ මෙහෙම දෙයක්, පේන්නේ මෙහෙම එකක් නේද කියලා. ඒ වගේ දැන් මිනිස්සෙක් කියලා පේනකොට එකින් එකට අපි කේස් ලොම් නිය දත් අම්මස් තියෙන්නේ මෙහෙම මෙහෙම කොටස් මට පේන්නේ ඔක්කොම එකතු කරපු සටහන. පේන්නේ ගානක් තියෙන්නේ ගානකක් නේද කියලා අපිට දර්ශනා කරන්න පුළුවන්. එතකොට ඒක කෙසලොනියද හිතේ කියනකෙන් නෙමෙයි. පවතින රූපේ පවතින ඇත්ත මෙහෙමයි කෙසලොනියද සම්මස්සයෙන් බලලා පේන සතරන් කරන්නේද පේන්නේ කියලා ගත්ත හැකි. ඒකද මුල් කාලේ නෙමෙයි. කෙසලොනියද සම්මස්නහර කියන එක බැලීමෙන් තමයි මේ රළු ගති අඩු වෙන්නේ. අපි උපවාස කළොත් භවනා කායනපසන වඩන වෙලාවේදී හිතට සිහි වුණා. ඒකද බැලිය යුත්තේ කායනපසනාවයි. අනේ ඒකයි දෙන්නේ දැන් යාළුවෙක් කියලා සිහි වුණා. මේ හිතේ සංඥාවක් කියලා කිව්වොත් කොච්චර කිව්වත් හරියන්නේ නැහැ. ඒ වෙලාවේදී මොකද හිතට සිහි වෙනවා කියන එක යහට පේනවා කියන එකයි අතර යාති. අභ්‍යන්තර தත්ත එකමයි. මේ වෙලාවේ බැලිය යුත්තේ අපි මෙතන තියෙන හම්මස් ලේනහරයට තාම ඇහෙන් බල්ල විදර්ශනා කළොත් හිතෙන් බල්ල විදර්ශනා කළොත් දෙකේම මෝහය තියෙනවා. අවිද්‍යාව දුර වෙලා නැහැ මේ උපාය. ඒකයි චක්කුංච පජානාති රූපංච පජානාති යංචදුයම් උපජ්ජති සංයෝජන තන්තු පජානාති කියන කොටසක් තියෙනවා. ඇහෙන් දන්නවා රූපයෙන් තමයි ඒ දෙන්න නිසා උපන් සංයෝජනය දැනගන්න ඕනේ. මනස පජානාති ධම්මංච පජානාති යංචය දුමයන් උපජ්ජති සංයෝජන තංච පජානාති. මනස ධර්මාරම ඒ දෙන්න නිසා උපන් සංයෝජන දැනගන්න. එතකොට ඇහත් රූපයත් දෙක ගැටෙනකොට මේ යාළුවෙක් ඉන්නේ කියලා බාහිර සත්‍ය පුද්ගලෙක් ඉන්නේ කියලා කාම ධාතු අනුව ගිය කාමරාග සංයෝජන නම් අපිට තියෙන්නේ. බාහිර පුද්ගලයෙක් කෙනෙක් ඉන්නවා කියලා එහෙන් බලනකොට තියෙනවා නම් සත්ව පුද්ගලයන්ගේ මේ කාමරාග සංයෝජනය. ඊට පස්සේ මානසික ධර්මාරම්භන සිහිනකොට තියෙන සංයෝජනේ බලන්න මොකද ඒ තියෙන කාමරාග සංයෝජනය. එහෙන් බැලුවොත් ඉතින් හිතුවොත් ගෙවල් ගන්න තියෙන අපිට දැන් මේ මොහොතේ දෙන්නගම එකයි. ඒ කියන්නේ එහෙන් සිහි කරුවොත් අපිට මේ අපේ අම්මා ඉන්නවා කියන එක තමයි තේරෙන්නේ. බාහිර අම්මා කෙනෙක් ඉන්නවා කියන එක. හිතින් දීකරු ඒ තේරෙන්නේ බාහිර අම්මා ඉන්නවා කියන එකයි. එතකොට ඉස්කලාම කාරණා දෙකක් කරන්නේ කාරණාව කරන්න වෙනවා. එහි බාහිර තියනවා කියන එක අඩු වෙනවා තමයි මෙහාට එන්නේ අපිට. මම අර කොහොමද කියන්නේ වා වාහනයක් හරවන්න ඕන වුණාම ඉඩමදි නම් අපි පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා අපෝ පිටස අරගෙන හරවලා යන්නේ. ඒ වගේ මේ කායanusasanawa කියලා කියන්නේ එහෙන් යන්න බෑ කවදාවත්. කායanusasanawa පැත්තෙන් ඉවර කරන්න බෑ. කායanusasanawa පැත්තෙන් ගියොත් කඩාගෙන ගියොත් නෑ කියලා උච්ඡේදවාදයකට වැටෙනවා. තියනවා කියන දරගෙන අවසන් වුණොත් සාස්ත්‍රවාදයකට වැටෙනවා. උපායයක් ගන්නවා. කායanusasanawa බලලා කෙලෙස් අඩු කරලා තමයි දෘෂ්ටි අඩු කරලා ආපහු මේකට හැදෙන්නේ. ඒක හැම වෙලාවෙම හුත්තට මතක තියෙන්න ඕනේ. කායanusasanawen කෙරෙන්නේ අසුභේ සුභ විපල්ලාසය දුරු කරන එක. එතකොට ඊගාවෙක් ධම්මanusasanawen කරන්නේ අනාත්මේ ආත්ම විපල්ලාසය දුරු කරන එක. විපල්ලාස දෙකක් උනේ කොහොමද? මේක කයයි මේක හිතයි දෙකම එකට එනවා. එන්නේ. මම කියන්නේ ඒ හින්දා ඉස්සෙල්ලා එක පාඩතම ලොකු ප්‍රයෝජනයක් වෙනවා කියලා හිතන්න එපා. අපි මේ සිතුවිල්ලෙන් අල්ල ගත්තොත් එහෙම එකක් නෑ. එහෙම බෑ යන්න අපිට. ඒ හින්දා තමන්ට ප්‍රකට තේරෙන මට්ටමේදලා පටන් ගන්න මේ ගැඹුරු මනස පිළිබඳව මනස තුළින් ලෝකෙම දත යුතුයි කියන දර්ශනය දැනගන්න පටන් ගන්න ඉන්න දැනගන්න. නැති දැනගින් අපිට පටන් ගන්න යන්න බෑ. මම කියන්නේ දැන් ඔය පොඩි ළමයි කෝල් ඉස්කෝලේට බාර දෙනකොට කියනවා අපි දන්නවා මෙයාව යවන්න ඕන උගන්වන්න ඕන 10 පන්ති දක්වා. නමුත් 10 පන්ති දානවද? නෑ. ඇයි 10 පන්ති වල බෑ. එයා දාන්නේ පළවෙනි පන්තියේ හෝඩිය පන්තියට. මොකද හෝඩිය පන්තියේ ඉගෙන ගන්න ළමයා 10 පන්තියට දැම්මොත් 10 පන්තියේ වැඩ බැරි කියලා කරන්නේ හෝඩිය පන්තියට ගන්න නැති වෙනවා. බැරි එකක් දුන්නහම පුළුවන් එක අතෙන් යනවා. මොකද හෝඩිය පන්තියේකට දැම්මොත් එයාට 10 පන්තියට නොගියත් එයා ඒ දෙකේ හරි කරගන්න. ඒ වගේ 10 පන්තියේ දෙයක් තැන දක්වා යාව යුතු කියලා හෝඩිය පන්තියට බාර දුන්නා වගේ මෙන්න මේ වගේ දැනකටයි අපි යන්න ඕන කියලා ගැඹුරු මනස පිළිබඳව දර්ශනයක් ඉගෙනගෙන පටන් ගන්න ඕනේ කායanusasanawe. ඒ හින්දා ඉක්මනට යන්න ඕන කියලා යන්න හදන්න එපා. කායanusasanawe වඩන යම් කිසි කෙනෙක් ඉන්නවා නම් අත්තමහර සිහිය පිළිටවාගෙන මේ කයේම සිහිය ගෙනියන්න මේ කයේ කේස් ලොම්නිය දත්හම් වස්නහර කියලා හොඳට බලන්න. අනික දන්න දේ නෙමෙයි දකින මට්ටමට ඇති වෙන ප්‍රතිචාරය ගොඩාක් වෙනස්. ඒ හින්දා කොච්චර තේමත් එක දිගටම කරගෙන යන්න. නැවත නැවත එකම කරගෙන යන්න. ඒක මේ දෙහෙන සිද්ධිය ගොඩාක් වෙනස් අපි දන්න එකට වඩා. ඊට පස්සේ ඒ වගේ වෙලාවකදී මේ අජත්තව බහිද්දව අජත්ත බහිද්දවත් එකම ගන්න ඕනේ. තමන් කියලා තේරෙන තැන මේ ශරීරය සිහි කරගන්නවා. මේ ශරීරය තියෙන්නේ මේ හැම මාස්ලේන ආරයට ඇටමිදි මේක කොතනද මම කියලා කියන්නේ මේ කන පුන ආහාර නිසා හැදෙනවා නේද කියලා දැනට මේ උපාය එහෙම වගේ බහැර අම්මා තාත්තා දුව පුතා කියලා කවුරු හරි සත්පුද්ගල භාවයට තේරුම කොතනක හරි ඒ සත්පුද්ගල භාවයෙන් අවසන් වෙන්නේ ඉඳ නොදී ශනික වේක කරලා 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 ගන්න. මෙතන තියෙන්නේ හැම මාසලේ නහර එක දිගටම මෙනෙහි කරනවා. අත්ත නහර මෙනෙහි කරනවා. කනගුණ ආහාර නිසා හැදෙන කොටස් ටිකක් මෙතන කියලා බලනවා. ඊට පස්සේ ඔය හැටගෙන හිතෙන් සිහිවුණු යාළුව කියලා. යාළුවා කියන්නේ හැමද මාස්ද ලේද නහරද ඇටද ඇටමිදුද මේ වගේ ටිකක් නේද ඔය රූපේ තියෙන්නේ. මේ කනගුණ ආහාර නිසා නේද හැදෙන්නේ. එතනත් එහෙම බලනවා. ඊට පස්සේ මෙහෙම ඉන්නකොට හිතට දැනෙනවා නැත්නම් ඇස් දෙක වහගෙන තමන් ඉන්නවා කියලා දැනෙනකොට හිතට දැනෙන ඒකෙ මම කියලා කිව්වේ හැමද මාස්ද ලේද නහරද මේ කන පුන ආහාරයෙන් හැදුණු මේ බඳු කොටස් ටිකක් තියෙන නේද කියලා අත්ත මහර පුළුවන් නම් කෙනෙකුට දවස පුරාවට ඉලක්කය තමයි සත්ත්ව පුද්ගල භාවයට හම්බ වෙන මේ හැම අරමුණක්ම එකක් ගානේ අතහරින්න නැතුව පුද්ගල භාවයට අහු වෙන ඔය වගේ කොටස් කරනවා මේ කනබුන ආහාර නිසා හට ගන්නවා කනබුන ආහාර නැති වෙන නැති වෙනවා නේද ආධ්‍යාත්මිකයි බාහිරයි දෙකේම පුළුවන් නම් වඩන්න එක වැයක් දවාලා දැනෙන වෙනස කොච්චරද කියන්නේ. මේ පැය කාලයක් පැයක් ආයෙම පුද්ගල භව දුර වෙන පොඩ්ඩක් බලලා ඊට පස්සේ ආයෙ සත්ව පුද්ගල හැඟීමෙන් ඉඳලා මේක ගෙවන්න පුළුවන් එකක් නෙමෙයි. මේක ප්‍රතිපදාවක්. එතකොට අත නොකර පුළුවන් නම් කරන්න බලන්න ලොකු වෙනසක් වෙයි. අමාරුවෙන් අපි හිතයි හිතයි කියලා දැනගන්න උත්සාහවත් වෙන කයේ ඉඳගෙන හිතයි කියලා වචනකින් ඔප්පු කරගන්න හදන අපිට ඉඳීම දෙනීමේ කය මතම අතරමයි. හිතයි හිතයි කියලා අල්ලගන්න අමාරුවෙන් උත්සාහවත් වෙන්න එපා. මේ ඉන්න මතම අතරනම් ඉඳීමයි මෙහෙතක් නැතුවම එන්නේ. ඒ නිසා මෙතනදී දෙන්නේ ඉලක්කය. උලට පේනවනේ දැන් මේ වගේ වස්තුවක් ගත්තොත් සත්‍ය පුද්ගල කියලා හිතෙනවා. සත්ව පුද්ගල භාවයට හම්බ වෙන හැම එකකම මතක තියාගෙන දැන් සත්ව පුද්ගල ආත්ම සංඥාව තියෙනවා. ඒ හැම රූපයකම පුළුවන් නම් සිහියෙන් ඉඳගෙන ගෙදර දොරේදීම හරි පහසුයි. පහසුයි කියන්නේ මේ වගේ අරමුණු ගොඩක් හම්බ වෙන්නේ නැහැ. වැඩ කටයුතු කරන් තියන හම්බ වෙන හැම රූපයක්ම හිතට සිහිය වුණොත් ඒකේ කොටස් කොටස් කරනවා. මේව නේද දරුවක් කිව්වහම හමද දරුවා කියන්නේ මස්තිකදද ලේටිකද නාමයෙන්ද නැත්නම් බඩවල ඔය වගේ සීකල කරන සනගුණ ආහාර නිසා හැදිච්ච කොටස් නේද මෙතන තියෙන්නේ. වැඩිම කූප ගොඩක් ඕනේ ඔය ඇති හොඳටම ඔය ඇති ඕන කෙනෙකුට පුළුවන් මට. ඊට පස්සේ තව සිහි වුණොත් සත්පුද්ගල ආත්ම භාවයේ සීගෙන අරමුණ ඕක විතරයි. ඊට පස්සේ එහෙම අරමුණක් නැතිනම් තමන් කියන හැඟීම කියලා. එතකොට සනික මේක තමන් කියලා කියන්නේ මේ තන දින හම්ම මාසලේ නහර මේ විදිහට බලනවා. ඊට පස්සේ අජත්ත බයිද්දාව මේ දෙක මාරුම් වලට ඇහෙන් හෝ හිතින් සීවෙනවා. ඔය විදිහට කරගෙන යනවා. එතකොට ඉදී වෙනවා මේ ආයතන ටික නිසා ලෝකයේ උපදින්නේ මනස් තුලයි කියන දර්ශනය අපහසුකින් තොරව ගැටි ගැටි දෙන්නට එන්න ඕනේ. එතෙන්ට එන්න උපාය. දැනට මේ කාය අනුපස්නාවේ තියෙන එක මේ තියෙන ඒවත් හිතයි නේද කියලා ගන්න එපා. එහෙම ගත්තට පළක් නැහැ. මේ කියන අර්ථය නෑ එතකොට. මේ අර්ථික උත්සාහ කරන්න කමඩන්නකුත් නෑ කියනවා. ඒක කාය අනුපස්නාව හිතට ගත්තාම ඒකේ විදර්ශනාව වුණෙත් නෑ යන්න දැනුම්. ඒ හින්දා මේක වෙනව මොකන්ද? අර්ථික නම ගන්න. තේරුණාද කියන්නේ?
ධම්ම චක්කපවත්තන සූත්‍රයේ පටන් ගන්නේ ප්‍රඥා සීල සමාධි ගැන. ඒ සාමාන්‍ය ජීවිතයේ අපගේ පිළිවෙල සීලමත් ප්‍රඥා යනවා. ඒ අනුව පාඩ පහදා දෙනවා. ආගස්තංග මාර්ගයේ සිහින් වෙන
ආදිෂ්ඨානක මාර්ගයේ සීල සමාධි ප්‍රඥාමයි. කිසිම වෙලාවක ප්‍රඥා සීල සමාධි කියන එකක් නෑ ආදිෂ්ඨානක මාර්ගය. එතකොට නමුත් මෙතනදී එක කාරණාවක් තියෙනවා. අහලා තියෙනවා සෝතාපට්ටි අංග. සෝතාපට්ටි කියලා කියන්නේ සෝවාන් ඵලයට පත් වෙන්න තියෙන අංග. ඒක පළවෙනි අංග දෙක මොකද? කල්යාණ මිත්‍ර ඇසුර සද්දත්මස්කම. ඔය දෙක බාහිරින් ගන්නවා. ඔන්න ප්‍රඥාව ගැන ඉස්සෙල්ලා අහලා දැනගන්න ඕනේ. දකින්න නෙමෙයි දැනගන්න ඕනේ. ප්‍රඥාව ගැන අහලා දැනගන්න ඕනේ අපි කියමු. අපි මතක් කළා මේ ආයතන දෙකේ ඉපදීමම ලෝකෙ ඉපදීම ආයතන දෙකේ පැවැත් මම ලෝකෙ පැවැත්ම ආයතන ටික නැති වෙනවා කියන්නේ ලෝකෙ නැති වෙනවා. එයින් පරිබාහිර ලෝකයක් දකින්න එපා කියලා මෙහෙම දර්ශනයක් කියලා දුන්නා. කාටද කියලා දුන්නේ? තියෙන ලෝකෙක ජීවත් වෙන අය. දැන් ප්‍රඥාවෙන් අහගත්තාම අහගත්තදී ඔන්න ඔතන කාරණා දෙකෙන් ලැබෙන කල්යාණ මිත්‍රයෙකු සද්ධර්ම ශ්‍රවණය කියන කාරණා දෙකෙන් දැන් දන්නවා විතරයි දකින්න. ඒරනේ තහම ඕක සම්මා දිට්ඨිය නෙමෙයි. සම්මා දිට්ඨිය නෙමෙයි. දැන් ඊට පස්සේ මේ අහගත්ත දේ දැනගත්ත දේ දැකගන්න ඕගොල්ලෝ තුන ප්‍රතිපදාවක් කොහොමද? සීල සමාධි ප්‍රඥා. ආර්ය අෂ්ටාංග මාර්ගය කියන එක හැම වෙලාවෙම Taman තුලින්ම යන්නේ. ආර්ය අෂ්ටාංග මාර්ගේ පිටින් ගන්නද? මාර්ගය කියන එක පිටින් උපදින්නේ නැහැ කවදාවත්. මාර්ගය කියන එක අහලා උපදිනවද? ආර්ය අෂ්ටාංග මාර්ගේ කිසිම කලක මාර්ගය කියන එක උපදින්නේ නැහැ. මාර්ගය පිටින් ගන්නද? කණෙන් අහලා මාර්ගය ගන්න බෑ. මාර්ගය ඇතිවෙන්න කාරණා හතරක් ඕනේ. සම්මා දිට්ඨිය ඇතිවෙන්න කාරණා හතරක් ඕනේ. ඔන්න දැන් ඔය ටික ඔය දෙක ලැබුණ කල්යාණ මිත්‍රත්ව සද්ධර්මස්කල. ඔකළු තුලින් ලැබෙන්න ඕනේ යෝනිසෝමනසිකාරේ ධර්මමාන දාන ප්‍රතිපත්ති කියන කාරණා දෙක. ඔන්න ඔය හතරම එකතු වුණාමයි සම්මා දිට්ඨිය. එතකොට දැන් සීලේක පිළිතුරු හිත සමාධි කරලා මේ දැනගත් එක දකින්න ඕගොල්ලෝ නෝනින් බලන්න. එතකොට සීල සමාධි ප්‍රඥා. එතනදී මුලට තියෙන්නේ ආරම්භය ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගොනුවේ උපදින්න සුතමේ ප්‍රඥාව අපි ලබාගත යුතු නිසා. සුතමේ ප්‍රඥාව කියන්නේ අහලා දැනගන්න ඕනේ අපි. ප්‍රඥාව අපි ලබා ගන්න ඕනේ සුතමේ වශයෙන්. ඒකයි මුලට එන්න තියෙන්නේ. තිබුණට ප්‍රතිපදාවක් හැටියට ලැබෙන්නේ සීල සමාධි ප්‍රඥාව. ප්‍රතිපදාව කියලා කියන්නේ කරන්න. අනුන්ගේ වටේට අපිට කරන්න පුළුවන්ද? බැ. අනුන්ගේ දෙයකට අපිට කරන්න බෑ කවදාවත් කිසිම දෙයක්. අනුන් හොඳට මතක තියා ගන්න ඕනේ අපි ගාව තියෙන චේතනාවකට අනුව අපිට සිතන්න කියන්න කරන්න පුළුවන් මිසක අනුන්ගේ වචනයක් අනුව අපිට හිතන්න කියන්න කරන්න බෑ. අපි හිතාගෙන ඉන්නේ අනුන්ගේ දේවල් වලට අපිට හිතන්න කියන්න කරන්න පුළුවන් කියලා. ඔන්න ඔතන තමයි වැරද්ද. මොකද ඒ නිසායි කියපු කෙනාට අපි ප්‍රතිඋත්තර දෙන්නේ අරයි කියපු කෙනාට අපි මේ කියන්නේ. අපි දැකපු එකටයි අපි මේ හිතන්නේ කියන්නේ කියලා. නමුත් ධර්මයේ සඳහන් වෙන්නේ චේතනාහං වික්‍රය කම්මවදාන. චේතනාව කර්මයයි කියලා. චේතනාව කර්මයයි කියලා. නැත්තම් අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා. අවිද්‍යා පත්‍යං සංඛාර සිතින් කියන්නේ. රූප පත්‍ය සංඛාරා, ශබ්ද පත්‍ය සංඛාරා, ගන්ධ පත්‍ය සංඛාරා කියලා එහෙම තියෙනවා. නමුත් අපි හිතන්නේ රූප පත්‍ය සංඛාර, ශබ්ද පත්‍ය සංඛාර, ගන්ධ පත්‍ය සංඛාර කියලායි. අපි හිතන්නේ තේන රූපෙට අපිට හිතන්න කියන්න ගන්න පුළුවන්. ඇහෙන ශබ්දෙට හිතන්න කියන්න ගන්න පුළුවන්. දැන ගඳ තුන්දරට හිතන්න කියන්න ගන්න පුළුවන් කියලා. නමුත් බුදුහාඳුර වෙන්නම තේන දේ කෙනේ මාත්‍රයක් විතරයි. දෙක්ක විතරක්. එතකොට තේනන දේ අහගෙන මේ මනුස්සයෙක් නේ කියලා අපි හිතලා අපේම හිතුව මනුස්සයෙක්ගයි මේ කතා කරන්නේ. මේ රූපේ කියනවාද මම මනුස්සයෙක් කියලා? අපිම හිතාගෙන ඉන්න මේ මනුස්සයෙක් කියලා මේ කවුද උතන ඉන්නේ මේ මට මේ පොඩ්ඩක් මේ පාර පෙන්නන්නකෝ කියලා අපිම කතා කරා. ඒ වගේ. නැත්තම් දැන් අම්මේ කියලා කියනකොට සෝත විඥාණයෙන් අසු සබ්දයක් විතරයි. ඊට පස්සේ අපිමයි කියන්නේ අපිම හිතනවා මට කතා කරන්න කියලා හිතාගෙන කතා කරා. එතකොට හැම වෙලාවෙම අපි හිතලයි ආපහු හිතන්නේ හෝ කියන්නේ හෝ කරන්නේ. නමුත් අපිට තේරෙන්නේ රූපේ රූපේටයි අපි හිතුවේ කිව්වේ කියන්නේ අර වචනේටයි අපි හිතුවේ කිව්වේ කියන්නේ. රූපේ එතනම ඉවරයි අර සද්දේ එතනම ඉවරයි ඒ අනුව අපි හිතන එකට ඊට පස්සේ අපි හිතන්නේ කියන්නේ කරා. එතකොට ඒ නිසා සංඛාර ඒ වගේ. එතකොට මොනවාම හරි දෙයක් අපිට හිතන්න කියන්න කරන්න පුළුවන් නම් අපි තුලින් තමයි ඒකට ප්‍රතිපදාව දෙන්නේ තියෙන්නේ. අකුසලයට විතරක් නෙමෙයි ලෝකතර මාර්ග විතරම අකුසලයට ප්‍රතිපදාව අපිටින්මයි. ඒ නිසා මේ තව කෙනෙක් එහෙම කිරීම තුලින් අපිට ප්‍රතිපදාව සම්පූර්ණ වෙනවා නම් අනිත්‍ය කරණයව අහකෙන්දර විඳින්න වෙනවා. අපි කරන එකට තව කෙනෙකුට ප්‍රතිපදාව කෙරෙනවා නම් අපි කරන වැඩිය වලට අනිත්‍යයට විඳින්න වෙනවා. නරකටත් හොඳටත් දෙකටම බෑ. එතකොට හොඳට මතක තියෙන්න ඕනේ ප්‍රතිපදාවක් කියලා කිව්වොත් කුසලයට හෝ අකුසලයට හෝ එක තමන් තුනින්ම යෙදෙන්න ඕනේ සීල සමාධි ප්‍රඥා කියන තුන ප්‍රතිපදාවක්. එතකොට ඒ ප්‍රතිපදාව තමන් තුලින්මයි සම්මා දිට්ඨිය මුලට පෙන්වලා තියෙන ඉස්සලාම දර්ශනය ගත යුතුයි සුතමේ ඥානෙන් කියන එක සම්මා දිට්ඨි. ඊට පස්සේ ඒකින් අප මොකද කරන්න බෑ. සීල සමාධි ප්‍රඥා කියන ත්‍රි ශික්ෂාවම අයිති වෙන සම්මා දිට්ඨියට අනුව. ඒ කියන්නේ එයාගේ යෝනිසෝ මනසිකාරය තමයි සම්මා දිට්ඨියේ ඝජනය කරන අංගය කියලා කියන්නේ. තේරුණාද කියන්නේ? සීලයක පිළිතුර සමාධි වඩමින් නුවණින් හිතන්න. එතකොට අර දර්ශනය සම්පූර්ණ වෙනවා. එතකොට සීල සමාධි ප්‍රඥා කියන මේ ධර්මතාව තුන නිසා සම්මා දිට්ඨිය සම්පූර්ණ වෙනවා. ඒ නිසා මුලටම සම්මා දිට්ඨිය තියෙන්නේ ප්‍රඥා සීල සමාධි නිසා නෙමෙයි. සම්මා දිට්ඨිය දැනගෙන ඒ දැනගන්න ඕන කල්යාණ මිත්‍රයන් සුතමේ ඥානේ. ඊට පස්සේ දැනගත්ත ඒ දර්ශනයට යන්න තමයි සීල සමාධි ප්‍රඥා. ඔනෝකේ හොඳට තේරෙනවා තමන්ට ඉස්සෙල්ලා යන්න හිතුනේ නැතුව සීල සමාධි ප්‍රඥාවක් නැහැ කියන එක කියනවා. ඉස්සෙල්ලාම කරන්න ඕනේ මොකද්ද කියන එක අහගත්තේ නැතුව භාවනාව කියලා මොනවා හරි දෙයක් කරුවට හරියන්නේ නැහැ කියන එක කියනවා. ඔබ තව හොඳට පෙන්නනවා ත්‍රිපිටකයේ පේඨෝපදේශන කියන පොතේ අරිය සත්‍ය ප්‍රකාශන භූමියේදී මේ දේ හේතු දෙපත්ත සාවකන සම්මාදිට්ඨි. සාවකයන්ගේ සම්මාදිට්ඨිය ඇතුළේ හේතු දෙක ප්‍රති දෙක. එතකොට පරතෝගෝසය යෝනිසෝ මනසිකාරය. ඔය දෙකට කර්ම පරතෝගෝසය කියන්නේ අනුගේ මහගන්න අහගන්න හම්බ වෙන කාරණාව වෙනකොට කල්යාණ මිත්‍රයෙක් ඉන්නවා. යෝනිසෝ මනසිකාරය වෙනකොටම ධර්මඥාන ප්‍රතිපත්තිය ඉඳගෙන. ඊට පස්සේ වෙනව මොකද්ද පරතෝගෝසය කියන්නේ? චතුරාර්ය සත්‍ය ගටිතු දේශනා වහන්න ඕනේ ඒ විදිහට ඊටපදින් ගන්න ඕනේ. ලිපිනේ අරගන්න ඕනේ හරියටම ගෙදර තියෙන ලිපිනේ යන්න ඕනේ දැන්. ඒ ලිපිනේ අරගෙන වෙන කොහෙද ගිහිල්ලා හරියන්නේ නැහැ. නැත්නම් වෙන කොහේ ලිපිනයක් අරගෙන වෙන කොට හරියන්නේ. ඒ වගේ යන්න ඕනේ තන ලිපිනේ ඉස්සෙල්ලාම ගන්න එක තමයි නිවන් දකින්නවා කියලා කියන මෙන්න මේකයි. මෙන්න මෙතෙන්ට යන්න ඕනේ කියලා හරියටම ලිපිනේ ගන්න එක තමයි බණහනවා කියලා කියන්නේ. ඊට පස්සේ ලිපිනේ හොයාගෙන යන එකට තමයි භාවනා කරන සීල සමාධි ප්‍රඥා කියලා කියන්නේ. එහෙනම් සීල සමාධි ප්‍රඥා ආර්ය අෂ්ටාංග මාර්ගයේ තමන් තුළින්මයි කියලා දකි. තේරුණා?
සෝමනාංශ සාමාන්‍ය ජීවිතයේදී අපි ඉගෙන ගන්න විෂයන් ගැන හිතේ දැන්පත් කර ගැනීම නැවත නැවත ඒවා මෙහි කිරීම තුළින් අප කිසි කෙලෙස් වර්ධනයක් සිදු වන්නේ නැදන්න පහදා දෙන්න.
මතක තියා ගැනීම තුළින් ක්‍රියස් වර්ධනයක් වෙනවද කියන්නේ? මතක තියා ගැනීම තුළින් කෙලෙස් වර්ධනය වෙන විදිහට මතක තියා ගන්න පුළුවන්, නොවන විදිහට මතක තියා ගන්න පුළුවන්. මතක තියා ගැනීම මතම නෙමෙයි කෙලෙස් වර්ධනය වෙන්නේ. එහෙම වුණොත් ඉතින් මේ බණ දහම් ඒවා මේවා මතක තියා ගැනීමත් හරි ප්‍රශ්නයක් වෙනවා. නැත්තම් බුදුරජාණන් වහන්සේට උන සැරියුත් මහ රහතන් වහන්සේව තොඳුර ගන්න බැරි වෙනවා. ඒ මතකනේ. නමුත් මතක තියා ගන්නවා කියන කාරණාව කිසිම ගැටලුවක් නැහැ. ඕනම දේ මතක ශක්තිය එන්නෙ වැඩි වෙන්නවා. හොඳට මතක තියා ගන්න පුළුවන් වෙන්නවා. අමතක වීම මේ සාසනය මුල ගන්නවයි. උදාහරණයක් දෙන්නනවා. අපිට පොඩි කාලේ මතකද? ওই ඉස්සරහ යනකොට විදර්ශනා ඥානවල් ඇති වෙනවා. ඒකේ සත්‍ය කියන නෝන ඉපදිලා මාස 4 5 කාලේ ඉඳන් කරපු දේවල් මතකද නෝ මේ ඉබේ. ඒතකොට බලනකොට භාවනා කරන ඉල්ල කෙලි සෙල්ලුනා කියන්නේ නෝනේ. නමුත් සිහිය කියන්නේ එක අතිශය තියුණු දෙයක්. සිහිය කියන්නේ කෙලෙස් නැති හිතේ හැකියාව. සත්‍ය කියන්නේ චෛතසිකයේ ලක්ෂණය තමයි අරමුණ සිහි කරන හැකියාව සීකේ. මතක තියාගන්න පුළුවන් නම් කෙනෙකුට එයාට බොහොම ලේසි සසරෙන් මිදෙන්න. මතක තියාගන්න පුළුවන්කම කෙලෙසියක් නෙමෙයි, මතක තියාගත්ත දේ අරමේ කෙලෙස් පවත්නවද නැද්ද කියන කාරණාව තියෙනවා. ඒ නිසා ඕනම දෙයක් මතක තියාගන්න අමුතුවෙන් උත්සාහවත් වෙන්න ඕනේ. නීවරණ ධර්ම දුරවම හොඳට මතක හිටි. මොකද මේ මතක තියන්නේ අපි පුද්ගලික කරන එකක් නෙමෙයි, හිතේ තියෙන සති කියන චෛතසිකයේ දේවල්. ඒකනේ ඔයගොල්ලන්ට අමතක කරන්න ඕන දේක් උනත් අමතක කරන්න බැරි මතක් වෙනවා නේ. ඉතින් හිතලා මතක් කරන අපි එතෙන්ද ගමු. අපි මතක් කරනවද මතක් වෙනවද? මතක් වෙනවා. එතකොට දැන් එහෙනම් තරහ ගන්නක බලන්න. ඉබේ වෙනවද? පුළුවන්. තරහ ගන්න පුළුවන් එකපාරට. ඒක වෙනවා නේ. අවස්ථාවට ඇවිල්ලා. එතකොට අවස්ථාවට නම් හැම එකක්ම වෙන්නේ. අපි කියමු දැන් අපේ හිතෙන් මතක් වෙනවා. නමුත් අපිට මතක් කරගන්න බැරි වෙන එක අවස්ථාවට. එතකොට දැන් ඉර හඳ කියලා සිහි කරලා මතක් කරගන්න බැහැ. එතකොට මතක් කරනවද මතක් වෙනවද? දෙකම හොවා. අපි යම් යම් දේවල් ඒ අවස්ථාවට සිහි කරලා මතක් කරගන්නවා. සමහර දේවල් මතක් වෙනවා. දෙකේම දෙකම සති කියන චෛතසිකයේ හැකියාව. සිහිය කියන සිතේ හැකියාව තමයි මතක් කරගන්න පුළුවන් මතක් වෙනවා. මේ දැන් නිවර්ණ ධර්ම වැඩි හින්දා හිත දිනුනහම කල්ප ගණන් මතක් කරලා ගන්න පුළුවන්. මම අහවල් දැන හිටියේ, අහවල් තමයි උපන්නේ, එතන ඉඳන් මගේ නම මෙන්න මේකයි, මම කෑවේ මෙහෙම, මම ඉගෙන ගත්තේ මෙහෙම, මගේ අම්මා තාත්තා මෙහෙමයි කියලා ජාති ස්මරණානි ජාති සිහි කිරීමේ මොනක් වෙනවා. ඕක පිළිම කල්ප 500,000 සිහි කරන්න පුළුවන් මට්ටම් වලට එනවා. ඔය මතක් කිරීම දැන් අපිට තව අඩුවේ නම් කියලා තියෙනවා. එතකොට ඒ දකින්ද සති කියන චෛත්‍යකේ වර්ධනය හැකියාව. එතකොට මෙතන තියෙන දේ තමයි මොනවා හරි මතකෙට තියෙනකොට මතක් වුණාම ඒක දෝෂයක් නෑ. මතක් වෙච්ච දේ අරඹය මතක් කරන දේ අරඹය, මතක් වෙන දේ අරඹය මතක් කරන දේ අරඹය කියලා කියන්න එපා. එච්චරයි. දැන් උදාහරණයක් ලෙස ගෙදර කියලා සිහි වුණොත් ඕගොල්ලන්ට තේරෙන්නේ සිහි කිරීමේ හැකියාව සතිකින් චෛතසිකයේ ලක්ෂණය. මතක තියාගන්න එක සතිකින් මතක හිටිනේ චෛතසිකයේ සතිකින් චෛතසිකයේ ලක්ෂණය. දැනට දේ කියලා සිහි වුණොත් හඳුනගන්න බාහිර තියෙන දෙයක් නෙමෙයි, මනස තුලින්ම හටගෙන මනස තුලම නැති වෙන ධර්මතාවයක් කියන වගේ දැනකින් අපිට නොවන තියෙනවා. හැබැයි මෙහෙම එකක් තියෙනවා. නීවරණ ධර්ම දුරු වුණාම, කෙලෙස් අඩු වුණාම මෝඩකම හා යෙදුණු මතක අතහැරෙනවා. මෝඩකම හා යෙදුණු මතක අතහැරෙනවා. අතහැරුණා කියලා ගණ්ඩ බැරි නෑ. ඕන වෙලාවක සිහි කරලා ගත්තා. සිහි කරනකොට කෙලෙස් නෑ. නම් තරමුණ ඉපදෙනවා. ඒ වගේ යහපතක්. දැන් කණ්ණාඩියට ගුණව දැකපු ඡායාව සිහි කරලා ගන්න බැයි. පුළුවන්. නමුත් නිරුද්ධ වෙච්ච ඒ අරමුණ තියනවා කියලා සිහි කරන ගතියක් නැහැ. එහෙම මතකයක් නැහැ ඔබට. දැකපු ඡායාව ඇති බවට මතක තියාගන්නත් නැහැ. නමුත් සිහි කරන්න පුළුවන්. සිහි කරනකොට සවටලා නැහැ. ඒ වගේ වෙලාවට තමයි සිහිය පිරිසිදුව තියෙන්නේ. දැන් අපිට නිරුද්ධ වෙච්ච දේ ඇති බවට හම්බ වෙන මෝඩකමට සිහි කිරීම දැන් තියෙන එක නැති වෙනවා. එතකොට ඕනෙලක් සිහි කරලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේ සිහි කරන ආරම්භනේ නොරැවටීමයි අවශ්‍ය. සිහිය කොටස් දෙකක් කරනවා. සිහිය නම් කරනවා අපිලාපන සිහිය සහ උපගන්හන ලක්ෂණ සිහිය කියලා. මේ සිහියේ හැකියාව තමයි ඔය මතක කියන එක කියන්නේ. එතකොට අපිලාපන සිහිය කියන්නේ දැන් ඔය අපි සිහිය නැහැ කියලා කියන්නේ භාවනාව ඔය අපලාපන සිහියට. ඒ කියන්නේ අරමුණෙන් අරමුණක පාවලයන් කරනකොට එක තැනක ඉන්න හැම වෙලෙම මතක් කරලා දෙන සිහියට කියනවා අපලාපන සිහිය. අපි තුන් මේ සත් නිමිත්තෙන් හිත තියාගෙන ඉන්න ඕන කිව්වහම එතනම. ඊට පස්සේ උපගන්න ලක්කන සිහිය කියලා කියනවා අකුසල ධර්ම අතහැරලා කුසල ධර්ම සුරි කරවන්න පකාරවන්න සිහියට. ඒ වගේ අරමුණු විතලා අතහැරවලා ගෙදල පරිහරණය කරවන්න පුළුවන් සිහියට. එතකොට මේ සිහිය හොඳට දියුණු වුණාම තියුණු වුණාම ඕනම වැඩක් ගත හැකි ඕනම දෙයක් මතකේ දිනවා. ඔකට අර වීරජ කියන බමුණට බුදුරජාණන්සේ හොඳ කතාවක් කියන්නේ. ඒ බමුණ ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ තුනහම සර් මම 800-500ක ශිල්ප උගන්වනවා. ඉස්සර මට මේ ගොඩාක් කර්ම කාරණා මතකයි. එතකොට දැන් ගෝලෙන්ට උගන්න ගන්න බැරි තත්ත්වයටපත් වෙලා මට කිසිම දෙයක් මතක නැති වෙනවා. මේ අමතක වෙන්න හේතුව මොකද කියලා. ඊට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ධර්මතා පහක් නෝ ওই ධර්මතා පහ උපන්න වෙලා අතුලොකු විතර ඇති සූත්‍ර කියනවා. එතකොට බොහෝ කොට සත්‍යඥාන කරපු දෙත් අමතක වෙනවා. ටිකක් සත්‍යඥාන කිරීම ගැන කවර කතාවද? මේ ධර්මතා පහක් තියෙන ඕක මානසික දුරෝම ඊතා යන්තම්ම වේ මතක තියාගන්න බලපු දෙයක් උනත් මතකයේ තියෙන බොහෝ කොට කරපු දෙයක් ගැන කවර කතාවද කියලා මේ නීවරණ ධර්මතා පහ වෙනවා. මෙන්න මේ නීවරණ ධර්මතා පහ දුරු වුණාම යම් කළ කී දේවල් ඕනම එකක් මතකෙ හිටිනවා කියන එක පොතක් එක සැරේ වළන්න. ඒ විදිහටම මුළු සූත්‍රයක්ම සූත්‍රයක් මතකෙ හිටි. දැන් ආනන්ද හඳුරවන්ට ඔය මුළු ත්‍රිපිටකයේ ඔක්කොම වචනම සම්පූර්ණ මතකෙමයි. එතකොට ඒ නිසා මතකයේ කියන එක අඩු වෙනවා නම් දැනගන්න හිතේ කිලිස් වැඩි කියලා. මතකයේ තියෙන එක මත හෝ නැති එක මත නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මතකයේ එන්නෙන්ද තියෙනවා. ඊට පස්සේ මතකයට ගන්න කාරණා ගැන අපි සැලකිලිමත් වෙන මොන මොනවද මතකයට ගන්න කියන එක. මතක් කරන ගතිය ගැන නෙමෙයි දෝෂේ තියෙන්නේ. කියලා අපි කියන්නේ. එතකොට නීවරණ ධර්ම දුක හොඳට මතකේ තියෙනවා. ඕගොල්ලන්ට රාග දේශ මොහ දුරු වෙන අරමුණු වැඩිපුර වැඩිපුර මතකෙට ගත්තොත් ඒක යහපත. රාග දේශ මොහ ඇති වෙන කරුණු මතකෙට ගත්තොත් ඒක යහපත. ඒ නිසා මතකයේ ගැ මත නෙමෙයි තියෙන්නේ මතකෙට නැත්නම් සිහි කරන දේ මොනවද කියන සාධාව මතයි. ඒ නිසා ඕනම දෙයක් සිහි කරගන්න පුළුවන් වෙනකොට මතකේ හොඳට එන්නෙන්න වැඩි වෙනවා. මතක තියෙන ගතිය වැඩි වෙනවා. අරමුණ අමතක වෙච්ච තරමට බොහෝම හොඳට විදර්ශනා ගලලා හැම නෙමෙයි කියන ටිකක් කිවිහිලා ඇති. ඇයි නිවන ධර්ම වැඩි වෙනවා මයෙන් වෙන්නේ? හොඳට මතක තියෙන්න පුළුවන්. 10 දිනක එක කතා කරුත් කතා කරපු වචන 10ම සිහි කරන්න පුළුවන් වෙනවා නම් තත්ත්වයට යන්න. 10 දිනකටම අපහු උත්තර දෙන්න පුළුවන් වෙනවා. ඒ තරම් දියුණුව.
කර ස්වාමීන් වහන්සේ මෛත්‍රී භාවනා වැඩිමේදී ඒ සත්පුද්ගල වශයෙන් සත්පුද්ගල ආත්මය වදනම් මත වඩන භාවනාවක් බැවින් එම භාවනාව වැඩිමේදී සත්පුද්ගල ආත්ම වදනම නැමැති බව පටිච්චන උපන්න ධර්මතාවයක් ඇති බවත් යන සිවිල්ල මෛත්‍රී භාවනාව වඩා ප්‍රබලව නැගෙයි. ඒ පිළිබඳ ගැටළු සහගත තත්ත්වයක් ඇත. ඒ කියන්නේ අවවාදයක් වුනේ
සත්පුද්ගල
මෛත්‍රී භාවනා වැඩිමේදී ඒ සත්පුද්ගල ආත්ම යන පදනම මත වඩන භාවනාවක් බැවින් එම භාවනා වැඩිමේදී සත්පුද්ගල ආත්ම පදනමක් නොමැති බවත් පටිච්ච සම්පන්න ධර්මතාවයක් ඇති බවත් යන සිතිවිල්ල මෛත්‍රී භාවනාවට වඩා ප්‍රබලව නැගේ. මේ පිළිබඳ ගැටළු සහගත තත්ත්වයක් ඇත. ඒ
කියන්නේ මෛත්‍රී භාවනාව කරනකොට ඒක පුද්ගල භාවයක් නින්දා ඒ කරන්නේ නැතුව ආපෝ පටිච්ච සම්පදා ධර්මයට හිත යොමු වෙනවා කියන එකද කියන්නේ? කවුද මේ කමන්නේ කියන්නේ? හරි අද මම කියන්නේ. මෛත්‍රී භාවනාව කරන මුල් කාලෙදී සත්පුද්ගල ආත්මභාවයක් තියෙනවා තමයි. හැබැයි මේ හැම කමටහනක්ම උපාය. මෛත්‍රී භාවනා, දිරවතසු භාවනා, දිරවිදුගුණ භාවනා කියලා මේ කොයි කමටහන තුල සත්පුද්ගල භාවය තව තියෙනවා. මේ දැන් නීවරණ ධර්ම දුරු කරලා හිත පිරිසුදු කරගන්න උපායක් මම කරන්නේ. මේ ටික කරලා ඒ සමාධිය උදව් කරගෙන විදර්ශනා කිරීම තුලින් සත්පුද්ගල හැඟීම නැති වෙන්නේ. එතකොට ඕකෙති එහෙම කාරණාවක් තියෙනවා. දැන් චේතු ඔය පාරවල් දෙකක්. පාරවල් දෙකක් කියන්නේ මේ මෛත්‍රී භාවනාව ධ්‍යාන ලබලා බ්‍රහ්මලෝකෙ උපදින්න පුළුවන් ක්‍රමයක්ත් තියෙනවා. මෛත්‍රී භාවනාව වඩලා මාර්ගඵල ලබන්න පුළුවන් ක්‍රමයක්ත් තියෙනවා. එතකොට මේ මෛත්‍රී භාවනාව ඔය කියපු විදිහට පුද්ගල භාවය තුල ඉඳගෙන ඔය මෛත්‍රී භාවනාව වඩන්න ක්‍රම රාශියකුත් තියෙනවා. අපි කියමු ක්‍රම 14ක් තියෙනවා. ඊටත් වැඩි ඇති මට මතක. ඒ වගේ එකම ක්‍රමයක් නෙමෙයි බොහෝ ක්‍රම තියෙනවා මෛත්‍රී භාවනාව වඩන්න පරියායන්. ඒ කොමන හෝ පරියායක ක්‍රමයකින් සියලු සත්‍යෝම අහුවෙන. අපි කියමු සදිසාවන්ට මෙච්චිත පතුරක. උතුරු දිසාව, දකුණු දිසාව, නැගෙනහිර දිසාව, බටහිර දිසාව, උඩු දිසාව, යට දිසාව කියන සදිසාවන්ට මෙච්චිත සියලු සත්‍යෝ කියන්නේ මෙච්චිත පතුරන්න පුළුවන් පතුරලා අනන්ත වූ අප්‍රමාණ වූ මෙච්චිත පතුරලා ධ්‍යාන මට්ටමට ගිහිල්ලා ඒ ධ්‍යානයේ නොපිරුණු මට්ටමෙන් පවත්තලා කලුරිය කළා ලක්ෂණ ලෝක උපදින්න පුළුවන්. එහෙම එක. ඊට පස්සේ ඔය විදිහට මෙච්චිත පතුරලා මේ දර්ශනය දැනගන්න. ඉස්සර දැනගන්න ඕනවා. දර්ශනය දැනගෙන මේක දැකගන්න උපාය පිණිස එයත් මේ ටිකම කරනවා. එයාගේ හිත වැඩෙන වෙලෙන්න මේ දර්ශනය පැහැදිලි වෙනවා. ඕකෙදී බුදුරජාණන් වහන්සේ සරතන රජතුමාණන් ඉන්න කාලේදී භික්ෂුන් වහන්සේලා මේ උදෑසන පිණ්ඩපාතේ වැඩියා. පිණ්ඩපාතේ වරිණකොට භික්ෂුන් වහන්සේලා කල්පනා කෙරුවා තාම පිණ්ඩපාත යන්න වෙලා වැඩි. කියන්නේ ගෙවල් වල තාම දවල් ආහාර කියලා කළ නැහැ. වෙලා වැඩි මේ මෙතන අන්තුරු පිරිවැජයන්ගේ ආශ්‍රමයක් තියෙනවා අපි ඒක ටියා කියලා වෙන තීර්ථක අසපුවක් තියෙනවා ඔකට ගියා. ගිහලා භික්ෂුන් වහන්සේලා ඉඳගෙන ඉන්නකොට එතන ඉන්න තීර්ථක කටියේ කියනවා ශ්‍රමණ බෝධ ගෞතමී මෛත්‍රී භාවනාව කරන්න උගන්වනවා උඩයට සරස මේ දස දිසාවන්ට සදිසාවන්ට එතකොට අත්මානෝ අවේරෝ මෙච්චිත වඩන්නේ කියලා අපගේ ශාස්ත්‍රඥ මහන්සියලා උගන්වනවා උඩයට සරස අත්මානෝ අවේරෝ සත්‍යෙන් මෙච්චිත කරන්න කියලා මහිල ශ්‍රමණ බෝධ ගෞතමයන්ගේ අපේ ඇති දේශනාවන්ගේ වෙනස මොකක්ද? මේ මෛත්‍රී භාවනාව වෙනස මොකක්ද? එහෙම වෙනසක් මොකුත් නැහැ. පුළුවන් නම් මේක වෙනස කියන්නේ. ඇයි ඕක ශ්‍රේෂ්ඨයි කියලා කියන්නේ? කියලා වික්ෂණ මහසලාගෙන් ඇහුවා. වික්ෂණ මහසලා මොකක් කතා කරන්නේ නැහැ. සද්දනතු ආවා. පිණ්ඩපාතයෙන් පස්සේ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ කියන ස්වාමීන් වහන්සේ නම අපි පිණ්ඩපාතේ ගිහිල්ලා වෙලා වැඩිඳ අනේ දීර්ථක අසුපොට ගියාම එයා එහෙම කිව්වා. ඔයගොල්ලෝ මේ මෛත්‍රී භාවනාව ශ්‍රමණ බෝධ ගෞතමී විදිහට බලනවා අපිත් ඒ විදිහටම බලනවා කියන්නේ. මේක වෙනස මොකක්ද? මහන්නේ ඒ අයට කියන්න මේ මෛත්‍රී භාවනාව අතුයි මේ වොස්සංග පරිණාම කොටයි වඩන්නේ කියලා කියන්න. නිවරට නැඹුරුවක් කොටයි වඩන්නේ මේ විදිහට වැඩුවට නිවරට නැඹුරුවක් කොටයි වඩන්නේ කියලා කියන්න. එතකොට ඒ අයට දීගන්න උත්තර නැති වෙනවා. දැන් මේ සාමාන්‍ය අපි ලෝකේ ඔය කරන ටික එදත් ඉන්නවා කියනවා. ওই විදිහටම ওই විස්තරය එහෙමම තියෙනවා. එතකොට කොහොමද වස්සංග පරිණාම කොට වඩන්නේ? ඒකයි. දැන් සියලු සත්‍ය නිදුක්ඛ නිරෝධ කියන ඔය වගේ සතර දිසාවට නැත්නම් සදිසාවන්ට අට දිසාවන්ට තව දිසාවන්ට මෙච්චිත වඩන අප්‍රමාණ නීවර ධර්ම අදිනුන ටිකක් වෙලා වඩලා ආයේ අරමෝතික විදර්ශනා කරනවා. ආයත් විදර්ශනා කළා ආයත් මෙච්චිත වඩනවා. ආයත් මෙච්චිත වඩලා අරාපි ඉස්සෙල්ලා ආනාපාන සතිය වඩලා විදර්ශනා කරනවා. විදර්ශනා කළා ආනාපාන සතිය මාරු මාරු අන්නේ වගේ. මෙයා මේ මේ දර්ශනයේ උපකාර වෙනසයි මේක පවත්වගෙන යන්නේ. ඒක ඇතුළත මේක ඕස්සර්ග කරනවා. කොට මේක එක දිගටම කරගෙන යනවා. එයාගේ ආරමුණ අනිත් හැම කමකටම වඩා මෙත්සිත පතුරන්න පහසු යාට. ඒකෝ තාම සත්පුද්ගල හැඟීමෙන් තමයි මෙත්සිත වැඩේ. සියලු සත්‍ය නිදුක්ඛ නිරෝගී සුවපත් වේවා කියලා මෙහෙම වඩනකොට දැන් ගෙවල් දෝල් යාන වාහන ඉදකන මිල මුදල් කියලා හිත ඇතුලේ පුන පුන සිහි කරන ගතිය නැහැ. එහෙම නානත්‍ය අරමුණ නානත්‍යකට යන්න බැහැ. දැන් උපායකට හිත තියලා තියෙන මේ විදිහට මේවට යනකොට ගෙවල් ගැන දරුවෝ ගැන ඔය මොයේ දේවල් හිත දුවනකොට ඇවිස්සෙන ඇවිස්සෙන්න නැහැ. ටික ටික සංසිඳෙනවා. ඒ වාරම්භයා හිත වැටෙන ගතිය ඒ වේ අරමුණු හොයන ගතිය හිතේ අඩු වෙනවා. එතකොට නීවරණ ධර්ම අඩු වෙන හිත සමාධි වෙනවා. මොන වැඩි වෙලාවක් මේ වගේ මෛත්‍රී භාවනාව කරනවා ආයි තමන් ඉගෙනගත්ත අර දර්ශනේ සමාධිත්‍ය අරමුණු ටික කොන විදර්ශනා කරනවා. ආයි විදර්ශනා කළා ආයි මෛත්‍රී භාවනාව කරනවා. ආයි මෛත්‍රී භාවනාව කළා ආයි විදර්ශනා කරනවා. දැන් මෙයා මෛත්‍රී භාවනා හිත සමාධි වෙන මේ දර්ශනේ තියෙනවා. මේ දර්ශනේ තියුණු වෙන්න මේ මෛත්‍රී භාවනාවට හිතේසි. මේ විදිහට ගියාම මේ මෛත්‍රී භාවනා මුල් කරගෙන චිත්ත සමතයක් ඇති වෙනකොට ඒ සමත උදව් කරගෙනම ආශ්‍රයක්ෂය වෙනවා මෙයාට. ඒ නිසා මේ උපාය කේස අරගෙන මෙන්න මේක දින ඔස්සංග පරිණාමකට මේ මෛත්‍රී භාවනාව කරනවා. ඒ නිසා මෛත්‍රී භාවනාව තුලදී පුද්ගල භාවයේ තියෙනවා තමයි. නමුත් ඒ ගැන ප්‍රශ්නයක් ඇති කරගන්න එපා. විදර්ශනා පටිච්චසම්පාද නුවණ මේකට එකතු නොවුනොත් සත්පුද්ගල භාවයේ තුලින් බ්‍රහ්ම ලෝකෙ උපදින්න වෙනවා තමයි. ඒකත් හරි. නමුත් මේ ශාසනය බුදුරජාණන් වහන්සේ මේ ශාසනයේ මෛත්‍රී භාවනාව ඉගැන්වුවේ ඔස්සග්ග පරිණාම කොට යන්න. එතකොට ඒකේ නිවනට ලැබරුවා කොට යන්න මේ මෛත්‍රී භාවනාව වඩනවා ඉගෙනගත් දර්ශනය උදව් කරගෙන මේ යන්නට ඕන සමථ දර්ශනය යුකනත් වශයෙන්. එතකොට මේ සමාධිය මුල් කරගෙන විදර්ශනා නුවණ ඇති වෙනකොට සත්පුද්ගල ආත්ම භාවය දුරු වෙනවා. එතකොට සත්පුද්ගල ආත්ම භාවය දුරු වෙන ඒ නුවණ ගන්න උපකාරී වෙච්ච මේ සමාධි දිනු පුද්ගල භාවෙත් එකමයි දුරු වෙන්නේ. එදාට විතරක් මේ කමඨහන පුද්ගල භාවය ඉතුරු කළ නැති වෙනවා නෙමෙයි. අර කැලේ ගහක් නැසන්න කැලේ ගහක් ගන්නවා වගේ අපි මුලින් සත්පුද්ගල භාවයේ තුලින් ඇති කරගත්ත ඒ ධර්මතාවයේ පදනම් කරගෙන සත්පුද්ගල භාවය නැති කරන්න පුළුවන්. ඒ විදිහට උපාය දෙන්න.
අපේ ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය පිටුවා ගැනීමට බැරියෙන්නේ සිදුවන හේතු 10ක් මොනවද කියලා ගන්නයි සාකච්ඡා දෙන්න.
ඒකදී මම ඒකෙන් කාරණා 9ක් විතර මතක තියෙන එක මම මතක් කළා. සූත්‍ර පිටකේ කුද්දග්නිකාය පටිසම්භිදාන් වග්ගේ ආනාපාන සති කතා කියන කොටස පොඩ්ඩක් බලන්න. සරියුත් මහ රහතන් වහන්සේ ටික බොහොම ලස්සනට පැහැදිලි කරලා තියෙනවා. ආනාපාන සති 18 උපක්‍රේස ධර්ම කියන එක. අර ඒකේ කෙටියෙන් තමයි මතක් කළේ දැන්. සමත නිමිත්ත ආස්වාස ප්‍රස්වාස කියන ධර්මතා තුනේ ආස්වාස වාක්‍ය අනුව ගියත් ආනාපාන සතිය වැඩෙන්නේ නැති එක ක්‍රමයක්, ප්‍රස්වාසය අනුව ගියත් වැඩෙන්නේ නැති එක ක්‍රමයක්, ආස්වාස ප්‍රස්වාසය අනුව ගියත් වැඩෙන්නේ නැති එක ක්‍රමයක්, නිමිත්ත අනුව ගියත් වැඩෙන්නේ නැති එක ක්‍රමයක්, නිමිත්තයි ආස්වාසය අනුව ගියත් වැඩෙන්නේ නැති ක්‍රමයක්, නිමිත්තයි ප්‍රස්වාසය අනුව ගියත් වැඩෙන්නේ නැති ක්‍රමයක්, ප්‍රස්වාසය නිමිත්තයි අනුව ගියත් වැඩෙන්නේ නැති ක්‍රමයක්, ආස්වාසය නිමිත්තයි අනුව ගියත් වැඩෙන්නේ නැති ක්‍රමයක් කියලා ඔය වගේ ওই ටික මාර්ගෙන් මාර්ගවට එන්නලා තව කරුණු වගේ කුත් වෙන්නනවා. පටි සම්පදාන් මාගේ සතිපට්ඨාන කතා කියන ටික පොඩ්ඩක් බලන්න. එතකොට ඒකෙදී ඒක ටික තේරුම් කරගන්න පුළුවන්.
ඒ සාමනාස සති නිමිත්තට හිත සබා අනාපාන සති නිමිත්ත හිත පේන අරමුණු විදර්ශනා කරන අයු නැත්ේ ඒක උස්ම ගැටෙනවා නැදේ නම් ඒ සඳහා කලෙත්තේ කුමක්ද කාරණික පහදා
අරමුණු දර්ශන කිරීම ගැන නම් අපිට නැත්නම් පොඩ්ඩක් කතා කරන්න වෙන වගේ සති නිමිත්තේ හිත තියාගෙන සියෙන් අස්වාද ප්‍රසත් කරන්න සති නිමිත්ත තියෙන තැන නොදෙන්නේ ගියාට හොඳ අවධානය හිතේ ඔබන තේවි. සති නිමිත්ත තියෙනවා කියන හැඟීම නැති වෙන්නේ නැහැ. නහය කියන තැන නොතේරෙයි. නහය නෑ වගේ තේරෙයි. නමුත් නහය තියෙන තැන සිහිය තිබුණු තැන හිතට තියෙන හොබුව නැති වෙන්නේ නැහැ. එක නැති වෙන්නේ. කෙනෙක් දැන් මේ නහය තියෙනවා කියන එක නැකේ. නැකුණාට සත් සිහිය තිබුණු නිමිත්ත එහෙම අතහැරෙන්නේ නැහැ. අපි ඒකෙන් අහකට ගිහිල්ලා හින්දායි නොතේරෙන්නේ. අපි ඒකෙන් අහකට ගිහිල්ලා නම් ඒක තේරෙන්න හොඳට තේරුම් කරගන්න මේක අහකට යනවා. ඊට පස්සේ සත්‍ය නිමිත්ත නොතමන්ට අල්ලගන්න නොතේරෙන බව එනවා නම් ඒ මොහොතේදී ටික ධම්මංසිකාරය කරන්න. ඒ කරන මොහොතකින් තමයි හිත ආය හොඳට ප්‍රකට වෙනවා. ඔය චිත්ත නිලියද හිත හැඟවෙනවා කියන්නේ ඔය වගේ දකි. ඒ සත්‍ය නිමිත්ත අහුවෙන්නේ නැහැ කියලා කියන්නේ හොඳ දිනුවක් එහෙම නෙමෙයි. එකම තුල දිගට 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 ගිහින් දැන් මේ හිත හැඟවීම නැන්නේ. එතකොට ඊගාව කාරණාව අපි පස්සම්බයං කාය සංකාරං අසසිස්සාමිති සික්ඛති. පස්සම්බයං කාය සංකාරං පස්සසිස්සාමිති සික්ඛති කියන තැන සිහි කරලා ඔය ආස්වාස ප්‍රාසස්සෙන් නොදුනේ ඔය මුතේර තැන්නට හරි දැන් ආස්වාස ප්‍රාසස්සේ සම්දිණේගෙන එන්නේ කියලා හිතනවා. නෑ නෑ ඔය මට්ටම් හිත හැඟගෙන මට්ටම් හොඳට මතක තියාගන්න. ආස්වාස ප්‍රාසස්සේ සම්සිඳුනහම දැනගන්න මම ලක්ෂණයක් කියන්නේ මේ මුළු කයම සම්සිඳෙනවා. සම්පූර්ණම මේ කය කුරුම්බදක් වගේ සම්පූර්ණ කයත් එක්ක සම්බන්ධයි. පස්සම්බය කය සංකාරම් කියනකොට අස්වාස ප්‍රස්වාස කය සංසිඳනකොට ඒක මේ කයතම දැනෙන එක. ඔය මේ සිතුවිල්ල විතරක් නැති වෙලා යන එක නෙමෙයි. ඊට පස්සේ මේ ආනාපාන සතිය තියෙනවා. මේ සංසිඳන මට්ටම රෙනකොට පුදුමාකාර මිහිරි බවක් හරියට පොඩි ළමෙක් එහෙනම් චොකලට් එකක් කෑවොත් කන බව කොච්චර ඇඟට දැනෙනවද අපිට? දැන් කන බව දැනෙනවනේ හිතට හිතන ගතියකින් නැතුව. ඒ විදිහටම ආහාර ගන්න මට්ටමින් දැනෙනවා ඒක. ඇඟට. මම මේ එහෙම කියන්නේ මේ මනෝමින් සැපට සැප කියන එකක් හිතන් දෙපා කියන එක කියන්නේ. කයට දැනෙනවා සැප. ආස්වාද පස්වාසයේ සැපයි. එතකොට අස්වාස පස්වාස නිසා හිතට එන මිහිරියාවක් ගැන නෙමෙයි මේ කියන්නේ. හිත සමාධි වෙනකොට අරමුණු මොකෝ නැති තැනක ඉන්න අපේ මනසේ ටිකක් මිහිරි ගතියක් තියෙනවා නේද? ඒ මිහිරි ගතිය ගැන නෙමෙයි මේ කියන්නේ. අස්වාස පස්වාසයෙන්ම සපසහගත වෙන තැනක් තියෙනවා. ඒකයි මම අර කිව්වයි අයිස්ක්‍රීම් එක කනකොට හිතට දැනෙනවා නෙමෙයි මිහිරක් නේ. හිතට දැනෙන මෙහෙරයි ඒක කන එකේ කයට දැනෙන එකයි අතර කොච්චර වෙනසක් තියෙනවද? ඒ වගේ මේ රූපයක් මේ රූපෙට ගැටියෙන නිසා දැනෙන්නේ ඒ අයිස්ක්‍රීමකම. ඒ වගේම අස්වාස ප්‍රස්වාසය රූපයක් මේ රූපෙ මේ රූපෙට ගැටෙනවා. ඒ විදිහටම දැනෙනවා. එතකොට ඔය පස්සම් බයෙන් කාය සංඛාරම් කියනකොට ඔන්න ඔය මෙහෙරියව දින කිට්ටුවට මේන්නේ අපි. තේරෙනවද? ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ශාසනයේ පාණය මොකද්ද? මේ ශාසනයේ දීම මොකද්ද? දීම. ඒ කියන්නේ මේ ශාසනයේ තියෙනවා දැන් අපි කියන තොත්තු පොළ තියෙනවා. අර ගෝපාල සූත්‍රය කියන්නේ. එතකොට මාර්ගය තියෙනවා. එතකොට යම් කිසි කෙනෙක් මේ ශාසනයේ දෙන්නන දීම කියන එක පාණය කියන එක දන්නේ නැහැලු. මොකද්ද? සාතසහගත කායගත සතිය වැඩිවෙ නැත්තම් මේ ශාසනයේ රසය දන්නේ මොනවාරි දෙයක් දීලා රසය දන්නවා නම් එයා ඒ වගේ මේ ශාසනයේ පාණය කළා. මේ ශාසනයේ මේ දීලා කියන්නේ මේ ශාසනයේ රස දන්නවා කියලා කියන්න පුළුවන් කාටද? සාතසහගත කායගත සතිය වඩපු කෙනාට විතරයි කියන මේ ශාසනයේ රස දන්නේ. ඒත් මම කවුද ශාස්ත්‍රයේ රහදන්නේ නැහැ. මෙහෙරි තැනක් වගේ මේ භ්‍රමචර්යාව කියලා කිව්වේ ඒක දීලා නැහැ කවුද. ඔක්කොම දීවි කවුදසා දීවි ලෝකේගෙන මනෝමය ජීන්නේ දෙවියෝ මේවයි කියලා ඒ වගේ තමයි කායම පත්තනාවෙත් ඉන්නේ. එහෙනම් මම මේ මතක් කරන්නේ මේවා මනෝමය හිටියම අපි සැබෑට අත්විඳින්න නෑ කවදා. මේ අපි ඔක්කොම ඒවා ගැන මනෝමය සංකල්පන වලින් ඉන්නේ, අපි රැවටිලා ඉන්නේ. ඒ හින්දා ආනාපාන සති චූටක් තියුණා කියලා හරි දැන් නම් ඔන්න පස්සම් බයං කාය සංකල්ප දෙලක් ගන්නව දැන් ගැට ගහගන්න ගන්න දන්නේ නැහැ. ඒ හින්දා එහෙම නෙමෙයි ඕන්න මේකට උපාය තමයි එහෙම නොතේරෙන නොදැනෙන යන වෙලාවකට පොඩ්ඩක් ඒක නවත්තලා මොන හරි අරමුණ ටික විදර්ශනා කරන්න බලන්න. අරමුණ ටික විදර්ශනා කළා ආයෙත් අපි මේ ඉතරදී මොකටද ප්‍රකට වෙන්නේ? අර අපිම සංසිඳලා ගියේක හොඳට ප්‍රකට වුණා. එතකොට ඒ අස්වස්පස්වලේ සංසිඳීම කියන එක ඊට පස්සේ ඒ මට ප්‍රගත්තාම ඉඳගෙන ඉන්න ඕනේ නැහැ, නැගිට්ටත් හිටගත්තත් නිදාගත්තත් ඇවිද්දත් ඒ සංසිඳීම සංසිඳීමමයි. දැන් මේ සංසිඳීම කොච්චරද කියලා බලන්න ඕගොල්ලෝ අත්දැකලා බලන්න. ආනාපාන සති භාවනාවේ සංසිඳලා සංසිඳීම ඉඳගෙන ඉන්න දැන් ඔන්න සංසිඳිලා කියලා හිතනවා. දැන් කමටහන තත්ත්වකටයි කියලා හිතනවා. එහෙම නැගිටින්න පොඩ්ඩක් අඩි 10ක් ඇවිදලා ආපහු ඉඳගෙන කමටහනට හිත දියන් මොනවාගේ හොඳ ප්‍රකට වෙයි. නමුත් පස්සම් බයෙන් කාය සංඛාරම් කියන්නේ එහෙම දැනක් නෑ. හිත ගන්න බැයි නම් ඊට උඩ දෙන්නත් ප්‍රශ්නයක් නෑ. එහෙමම තමයි. සංසිඳීම. අන්න ඒ වගේ තැනකට එනවා. එතකොට ඒ නිසා අප්‍රකට වෙලාවට දහම් මනසිකාරයක් කරන්න නැත්නම් ඉරියව පොඩ්ඩක් මාරු කරලා ආපහු පතන විදිහේ තියන්න. ඒක උදව් කරනවා. තවත් මොකද ඒකේ තියෙන තවත් ප්‍රශ්නයක්? ඒ කියන්නේ හරිද කියන උත්තරේ ගන්න තමයි.
නාස්කාරේ
උත්නගෙනවා. ඒක තමයි උත්තර දුන්නේ. අනිත් එක භාවනා කරන හැටි කියන දේ. ඒක ටිකක් දීර්ඝ ගොඩක් විස්තරයක්. මේ ඉතින් පස්සේ කතා කරමු. නෑ ඒකද තමයි කියන්නේ දර්ශනා කරන හැටි. උතන තමයි ගොඩක් අනුරවම දකින්නේ. මේ කතා කරන දහම කිසි වෙලාවක දකින්න බෑ අහගත්ත දෙයක්. ඒක සම්මා දිට්ඨිය කියන එක උගලට දකින්න කිසිම වෙලාවක බෑ බණ ඇහිමේ. යෝනිසෝමන සිකාරේ තියෙන්න ඕනේ. ධර්මානුධර්මපත්‍ය කියන්නේ ධර්මානුධර්මප්‍රතිපත්‍ය කියන්නේ සීල සමාධි දෙක. සීලේ පිළිපලා හිත වඩන එක. යෝනිසෝමන සිකාරේ කියන්නේ විදර්ශනා. එතකොට සීල සමාධි ප්‍රඥා කියන ත්‍රි ශික්ෂාවම තියෙන ওই කාරණා දෙකේ. ධර්මානුධර්ම ප්‍රතිපත්‍ය යෝනිසෝමන සිකාරේ කියන මේ කාරණා දෙකේ ඕගොල්ලන්ගේ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රි ශික්ෂාවම තියෙනවා. එතකොට සීල ප්‍රති ධර්මාංගව ප්‍රතිපත්ති කියන එකට මේ වගේ සීලයක පිළිපල හිත වඩන්න සරණ ධර්ම ටික යෝනිසෝ මනසිකාරය කරනකොට ඒකෙන් නුවණින් අපි හිතිය යුතු කොහොමද මාර්ගය උපදින විදිහට ධර්මණය උපදින විදිහට සම්මාදිට්ඨිය ඇති වෙන විදිහට හිතන්න ඕනේ. එතකොටයි සම්මාදිට්ඨිය ඇති වෙන්නේ. ඒ හිතනකොට කර්මන්තුවේ අතීත අනාගත වර්තමාන කියන තුන් කාලයන් විදර්ශනා කළාමයි වර්තමාන උදේ විඥාණයට එන්නේ. ඊට පස්සේ තමයි සීල සංස්කාරයන්ගේ බංගේ දන්නා මොනවට එන්නේ. ඊට පස්සේ තමයි සංස්කාරයන්ගේ බය දක්නා මොනවට එන්නේ කියලා මේ අනුපිළිවෙලක් තියෙනවා. නෑ සම්මර්ෂණ ඥානෙ, උදේ විඥානෙ, බංග ඥානෙ, වර්තපට්ඨා ඥානෙ, ආදී ඥානෙ කියලා මේ විදර්ශනා ඥාන අනුපිළිවෙලෙන් එන ක්‍රමයක් තියෙනවා. එතකොට ඒව ගන්න බෑ. අද නම් අපි හරිම සක්සයි කැම්මති දැනගෙන ওই මොනවා වරෙන් අපි වඩන නේද? දැන් හිතුවොත් මට සංකාරූපේක්ඛා ඥානය කරත් තත්කාල ඔක්කොම සංකාරූපේක්ඛා ඥානය වල. ඉතින් මම නම් කියන්නේ ඒව අපරාධ කාලයනත් එක්කදී මම මොකද කියීම සෝවන් සකදා ගන්න එකක්ම ගන්නේ නැතුව සංකාරූපේක්ඛාව ගන්න කියලා. ඉතින් එහෙම බෑ. අපි නුවන්වල් වඩනවා කියනකොට අර ළමයා හදනවා කියන වගේ තැනකින් බලන්න දකින්න. අපිට ඒක හදන්න ළමයා හදන්න බෑ. ළමයා හැදෙන කලමනා ටික ලං කරන්න පුළුවන්. ඒ වගේ සම්මාස ඥානය මට ගන්න බෑ. මට පුළුවන් මොකද්ද ඒකට කරන්න? සම්මාස ඥානය ඇති කරගන්න ඒ සම්මාස ඥානය කියලා ධම්මටිච්ඡ ඥානය කියලා මේ හේතුඵල ධම්ම පරිසම්පාදේ මේ ටික බලන්න පුළුවන් මට නෝන. බලනකොට මේ නෝන වැඩේ. ඊට පස්සේ මේ නුවණ නැවත නැවත භවදා කරනකොට උද්‍යව ඥානය වැඩෙනවා. ඒ නුවණ නැවත නැවත භවදා කරනකොට බංග ඥානය සංස්කාරයන් විඳීම හසු වෙනවා කියන කාරණා ටික. දැන් අපි උදාහරණයක් කියන මේ ලොකු තැනක මම එක තැනක් කියන්නේ මොනෝහල් සංකල්පනා මව ගන්නක දැන් සංඛාරයන් විභංගඥානය කියනකොට අපි කියන එක එක කාරණා දැන් ඒක තමයි කොහොමවක් කියන්නේ හැම අරමුණකම අපි දැක්කත් නැතත් හැම අරමුණක්ම ඇති වෙන නැති වෙනවා නේද රූපයක් දැක්කොත් දැකෙනක ඇති වෙන නැති වෙනවා නේද තේරුම් ගන්න සද්දයක් ඇහුවොත් ඇති වෙන නැති වෙනවා ඕගලන්ට බලන්න අරමමෝල බංගේ නැති වෙන බව අහු වෙනවද කියලා ඇති වෙන බවම විතරයි අහුන්නේ නෙමෙයිද කියලා බලන්න තේරෙනවා කියන්නේ රූපයක් බලනකොට බලන බව පෙනෙන බව අහු වෙනවා ඒක විඳින බව අහු වෙනවා හරියට ඕගොල්ලෝ මේ නුවණක් අරගෙන ගියොත් වචනයක් මේ නුවණක් ඒක ගන්න පුළුවන්ද කියලා බලන්න හිතලා හිතලා බංගේ අහු වෙනවා සංස්කාරයන්ගේ විඳීම අහු වෙනවා විඳීම අහු වෙනවා කියලා කිව්වොත් පැත්තකට ගියොත් ඒක නැති වුණා කියන එක ඇඟට දැනෙන්න ඕන ඕගොල්ලන්ට එහෙම වුණාම මේ අධිකම වත්තමට එන්නේ ඕවා වචන නෙමෙයි ජීවිතේ. තේරෙනවා කීවි. දැන් හැම අරමුණකම ඇතිවීම නැතිවීම තියෙනවා නම් නැතිවීම කවදාවත් අහුවෙලා තියෙනවද කියලා බලන්න. නැහැ. ඉතින් ওই නැතිවීම අහුවෙලා නැතු ඇතිවීම විතරක් නම් තියෙන්නේ. අපි බංගඥානයත් වඩලා ඒකිනුත් එහාට ගෙනිල්ලන්න කාටද කියන්නේ? නමුත් අහම ලෝකෙ තුල ඇතිවලා නැති වෙන අරමුණු වල ඇති බවකමයි ඉන්නේ කෙලෙස් තියෙනවා ඒ විදිහට. නමුත් ඒ අරමුණු වල හටගෙන නිරුද්ධ වෙන ගතිය අපිට දැනෙන්නේ අහුවෙන්නේ. තේරෙනවා කියන්නේ. උඹේ වචන නෙමෙයි ජීවිතයෙන් අල්ලගන්න කියලා හැම වෙලේම මම කියන්නේ අපි රැවටෙන්න එපා. තමන්ව ඇයි තමන් රවට්ට ගන්න හදන්නේ? මට මෙහෙම අනෙක් කෙනෙක් කිව්වා මේ අරමුණු වල බිඳීම මට අහුවෙන්නේ නැත්තම් මම දැනගන්නේ බෑ මට මේ නෝන නැහැ තමයි. අපිට බංගඥානේ තියෙනවද නැහැ? අපි ඕක අපේ මට්ටම තේරුම් අරගෙන මේ සිත්ත්‍ය අනිත්‍ය දකිනවා මේ සිත්ත්‍ය අනිත්‍ය දකිනවා මේ සිත්ත්‍ය අනිත්‍ය දකිනවා ඔහොම මෙනේ කර කර යා යුතුයි කියලා හිතුවට නමුත් වෙලා තියෙන දේ සංස්කාරයන්ගේ බංගය වෙනවද කියලා බලන්න සංස්කාර කියනකොට මොනවද ඇයිද? රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම එක්පර ආයතන හයම කවර කළාම සියලු සංස්කාර ටික අහුවෙනවා. එතකොට ඇති වෙන දැත්ත අපිට ප්‍රකටයි. ලෝකෙ ඔක්කොටම ප්‍රකටයි සමුදේ. ලෝකෙ ඔක්කොටම අප්‍රකටයි වැය. නමුත් ලෝකෙ ඔක්කොටම අප්‍රකට පැත්ත ප්‍රකට කරගෙන යන ගමනක් නම් අපි මේ යන්නේ ඒ ගමන යනවා කියන තාම වෙනසක් කරලා නැතු ලෝකෙ මට්ටමම නම් ඉන්නේ. වැඩක් කරලා තියෙනවා. එතකොට හැම වෙලාවෙම නුවණක් කියනකොට ගන්න බෑ උගලන්ට තේරෙන්න ඕනේ තමන්ව හොඳට මනින්න තමන්ට ඕනම රූපයක් සිහි කරන්න පුළුවන් බලන්න පුළුවන් ඒකේ සමුදේ පැත්ත ප්‍රකටයි උපදව ගන්නත් තවත් පුළුවන් ප්‍රකටයි උපදව ගන්නත් පුළුවන් ප්‍රකටයි ඉපදුණු දේ ප්‍රකටයි නමුත් භාග්‍ය අප්‍රකටයි හැම අරමුණකම බලන්න නැද්ද කියලා දැකපු දේ නිරුද්ධ වෙනවා කියලා අහලා විතරයි කියන්නේ තමන්ගේ ඇඟට දැනෙනවද කියලා බලන්න කාටවත් එහෙනම් බංගඥානෙ තියෙනවද නැහැ බංගඥානෙ නැත්ටි ඇයි ඊට පස්සේ තියෙන උදේ විඥානෙ නැහැ ඇයි උදේ විඥානෙ නැත්තේ ඊට පස්සේ තියෙන සම්මෝෂණ ඥානෙ නැහැ එහෙනම් විදර්ශනා කරනවා කියන්නේ මොකද්ද උගලු මේ ටික වැඩෙන්න ඕනේ මේ ටික එන විදිහට කරන්න විදර්ශනාව කියන එක හරියට කළොත් උගලෝ ඒ වචන නොදන්නා වෙන පුළුවන් ජීවිතෙන් අත්විඳිනවා උගලෝ ඔක්කොම ඔය වචන මේක උද්‍යාවුනේ උද්‍යාව විඥානේ මේකට කියන්නේ බංගඥානේ මේක බෞතුපච්චාන ඥානේ කියලා දන්නේ නැහැ. නමුත් ඕගලන්ට තේරෙයි දැකපු දේ දැකීම පස්සේ ඉවරයි නේද කියන තැනකින් ජීවිතය හැදිලා හිටන මට්ටමකින් තේරෙයි. හරියට විදර්ශනාවල් මේ ඔක්කොම ටික වැඩනවා. එහෙම වුණොත් ලෝකෝත්තර මාර්ග ඥාන පරඥානය ලැබෙනවා කියන එකට ප්‍රාර්ථනාවක් නැහැ නිවන් දකින්න ප්‍රාර්ථනාවක් නැහැ. ඉතින් විදර්ශනා කරනවා කියන්නේ අපිට ඒ නෝන උපදින විදිහට ඉන්න ඕනේ. එතකොට අපි කොහොමද විදර්ශනා කරන්න ඕනේ? මේ වෙලාවේදී අර සති නිමිත්ත හිත තියාගෙන වුමනායම අතීත අනාගත වර්තමාන කියන මේ තුන් කාලයේ අනුව ගිය මෝඩකම දුර වෙන විදිහට. ඔබල අහලා තිබුරජාන් වහන්සේ බලන්න මේ දේශනාව දිහා හොඳට හිත යොමු කරන්න. දැන් කතම් පන බන්තේ ජානතෝ කතම් පස්සතෝ ඉමස්මෙන් සවිඥානකේ කාය බහිද්දාජ සබ්බන මෙත්තේසු අහංකාර මමංකාර මානංසේ නහොන්ති ස්වාමීන් කෙසේ දන්නව කෙසේ දක්නා කෙනාටද ආධ්‍යාත්මික මේ කයි දැහැර සීතු සීරු නිමිති වලත් මම වගේ කියන මේ ආස්මිමානිය නැති වෙන්නේ යම් කිංචි රාහුල රූපං අතීත අනාගත පච්චුප්පන්නං වා අජත්තං වා බහිද්ධා වා ඕලාරකං වා සුඛං වා හීනං වා අපනිතං වා යන්දුරේ සම්තිකේව සබ්බං රූපං නේතමම නේසු හමස්මි නිමේසු අර්ථාති එවමෙත යතහන්ත සම්මපඤ්ඤය දත්තබ්බ පෙනවා රාහුල යම් කිසි අතීත අනාගත වර්තමාන යම් කිසි රූපයක් තියෙනවා නම් ඒ හැම රූපයක්ම මම හෝ මගේ හෝ මගේ ආත්මය නෙමෙයි කියලා නෝනින් බලන්න කියලා. ඉතින් දැන් ඔන්න මේ ටිකේ කියනනවා අතීත අනාගත වර්තමාන කියන තුන් කාලය යනවා බලන්න. එතකොට නිකමට ගන්න බද්දේකරත් සූත්‍රයේ සූත්‍රයක අතීතනාන වගමෙය නප්පටිකංකේ අනාගත යදති සම්පහින තන් අපත්තං චනාගතං පච්චුප්පන යේදමේ තත්ත්වත් විපස්සති අසංහිතා සංකූප. අතීතයව යන්න එපා අනාගතය ප්‍රාර්ථනා කරන්න එපා. වර්තමානයේ ධර්මයේ උපපද්දෙන විදර්ශනා කරන්න. ඇයි යම් අතීතයක් කියන එක පරිණවලා අනාගතය සංගණය ඒ නිසා වර්තමානයේ උපපද්දෙන විදර්ශනා කරන්න. දැන් ධර්මතා දෙක. ඇයි එහෙම දෙකක් කිව්වේ? මේ ටික හැමෝටම බෑ, මේ ටිකත් හැමෝටම බෑ. අපි කිව්වා අතීත අනාගතය අනුව ගිහිල්ලා කෙලෙස් දුරු කරගන්න පුළුවන් කෙනා එක්ෂණිකව ගත්තොත් හොඩිය පන්ති ළමයි 10 පන්ති ගණනක් උගන ගන්න හැදුවා වගේ. එක්ෂණික අරමුණු වය නුවණ භාවිත කරන්න පුළුවන් කෙනා අතීත අනාගතය අනුව බලන්න කිව්වොත් 10 පන්ති ළමයි ආයේ හොඩිය පන්ති ගණන් හදනවා වගේ. එහෙනම් මේ දෙක පටල ගන්න එපා. ඉතින් තම තමන්ගේ අවතම හැකියාව තියෙන. එහෙනම් දැන් විදර්ශනා ඥානය ආරම්භය තමයි තුන් කාලේ තේරෙන්නේ. අර මම කොහොමද කියන්නේ අපිට හොඳට මෙන්න මේ විදිහට තේරෙන්නේ. දැන් පැත්ත කියලා දකිද්දී වැඩි ගොඩ සිහි වෙනකොට අපි නිකන් මේ වගේම තමන් උපමාවක් තියා ගන්න ඕනේ. වැඩි ගොඩක් තියෙනකොට දැන් මේ පේන වැඩි ගොඩක් කොහෙවත් නැහැනේ ලෝකේ. කියලා බලන මේ මනසින්නේ වැඩි කොට සිහි වුණ නෑ බහැර තියනවාද කියනකොට නෑ එතන තියෙන්නේ වැඩි කෙට ටිකයි අහසයි විතරනේ ගියොත් නම් වැඩි කොටක් වෙන්නේ ඒ තියෙන එකක් නෙමෙයි ඒක වැඩි කොට තියෙන දෙක හිතටනේ පේන්නේ ඔන්න දැන් වර්තමානයේ දළු අනාගතයේ දළු අතීතයේදී උනේ වැඩි කොටක් දැක්ක නෙමෙයි වැඩි කෙට ටිකක් තිබුණු තැනක හිතටනේ පෙවුනේ කියලා බලන අතීත අනාගත වර්තමාන කියන තුන් කාලෙන්න බාහිරේ තියෙන දේ එහෙම තියෙන තැනක Tamanට පෙවුණු දේ කියන ධර්මතාවය ගැන මෙහෙ කරනවා. මෙහෙම කාලයක් යනකොට මොකද කරන්නේ? වැලි ගොඩ කියලා සිහි වෙනවා. සිහි වෙනකොට වැලි ගොඩ කියලා සිහි වුණේ මනසටම එතන තියෙන වැලි කැටනේ කියලා බලනකොට වෙනද තරම් අපහාව නැහැ. අමාරුවෙන් බලෙන් පෙන්වන්න ඕනේ ටිකක් එයා පිළිගන්නවා. එතම පිළිගන්න එතන තියෙන වැලි කැට ගියාමයි පේන්නේ කියන එක ටිකක් තේරෙන මට්ටමකට එනවා. ආයෙත් උහුම බලනකොට මේ මාර්ගය වැඩෙනවා කියන්නේ දැන් කිසි සැකයක් රැවටෙනවා සිහි කරන වෙලාවට සැකයක් නැහැ වැලි කැට තියෙන දෙන කන්ද වගේ පේන්නේ අපිට තමයි කියන එක කියන සැකයක් ඊට තව ටිකක් මෙහෙ කරනකොට වැලි ගොඩ කියලා සිහි වෙනවා මේ සිහි වෙන එක මනසනේ බාහිර වැලි ගොඩක් තියෙන නෙමෙයි කැට වැලි කැට කැට නැති ආයෙ හිත එහාට උලුක් වෙන්නේම නැතු කිසි ප්‍රශ්නයක් නැතුවම පිළිගන්න මට්ටමට යනවා හිත ශීලවදලයක් වෙනවා මොකද්ද තව ටිකක් මේක ගන්නකොට වැලි ගොඩ මේක මනසෙන් උපන කිසි සද්දයක් නැති ඒක පිළිඅරගෙනම තියෙනවා ආයෙ බාහිරට ගුවන් ඔන්න ඔය මට්ටමට ආවහම තමයි වර්තමානයේ උද්‍යවඥාණයට ආවේ දැන් හැමෝම හරියන්නේ නැහැ මෙයා ලොකු උත්තරයකින් මෙයා මෙතන ඒකයි සම්මර්ෂණ ඥානය මුහු කරලා උද්‍යවඥාණයට ආවේ දැන් ඔය ටික කොහොම වඩනකොට බංග ඥානෙ තිබෙම යන්නේ දැකපු දේ තියනවා නෙමෙයි නිරුද්ධයි අහපු දේ තියනවා නෙමෙයි කියන එක ඇඟට දැනෙන මට්ටම දෙන්නේ ඉබේම. එතකොට ඔන්න ওই විදිහට තුන් කාලේ ආහු වෙන විදිහට මෙනෙහි කරන්න. එහෙමයි මෙනෙහි කළේ. ප්‍රශ්නේ තියන්නේ උපචාර සමාධිය දිනනදි කියන. අර්පණ සමාධිය ගැන අහන්න ඉතල උපචාර සමාධිය දිනනවාද කියන ප්‍රශ්නයක් අහනවා. නීවරණ ධර්ම
භාවනාවෙන් පසු නීවරණ නැති වුණ අවස්ථාවේදී හිතක් හිතා පිහිටුත් එකක් ගතාගෙන යන ප්‍රථම ධ්‍යානයට පසු
භාවනාවෙන් පසු කියන්නේ
භාවනාවෙන් පසු නීවරණ නැති වුණ අවස්ථාවේදී
සක්ක විචාර පිටිස් දෙකක් ඇස්ස යන මොන දේදී වතම දෙනස්සක් ආකිට නේම මේ එකම තමයි අපි කියමු නීවරණ ධර්ම පහ දුරුණහමයි ප්‍රථම ධ්‍යානටපත් වෙනවා ප්‍රථම ධ්‍යානය කියන්නේ විතක්ක විචාර පිටිසුක ඒකාගතා කියන ධර්ම තමයි එතකොට අහව ප්‍රශ්න මොකද එතකොට අංග පහ දුරු කළා අංග පහකින් යුක්ත සමාධිය ඇති කරගන්නවා එතකොට හැබැයි නීවරණ ධර්ම දුරු වෙලා කපාටනේ නැහැ ඔය අපි හිතන විදිහේ එකක් නෙමෙයි ප්‍රථම ධ්‍යානේ මම විස්තර කරන්න ඊට පස්සේ නීවරණ ධර්ම දුරු වුණාම මතුවෙනවා අභිභායතන කියලා කොටසක් අභිභායතන කියලා කියනවා මොකද්ද මැඩ මැඩ යා යුතුයි එතකොට හොඳට හිත සමාධි ඒකට කියනවා කාම භවයේ උපරිම සමාධිය උපචාර සමාධි එතකොට ওই සමාධි මට්ටමට මේ ධ්‍යාන ඇසින් මේ මට්ටමේ ධ්‍යාන ඇසින් නොයේ වර්ණ විචිත්‍ර රූප වෙනවා මේ ආහසේ හැමතැනම තියෙන රූප වෙනවා එතකොට ඒක හිත ඇලෙන්න පුළුවන්. ඒවැද හිත ඇලෙන්න තු ඒවත් මැඩ යා යුතුයි. ඒ යනකොට තමයි අර්පණා කියන මට්ටම උපදින්නේ. ප්‍රථම ධ්‍යාන මට්ටම උපදින්නේ. ඊට පස්සේ මේ ප්‍රථම ධ්‍යාන මට්ටමේ තියෙන ලක්ෂණය තමයි විතක්ක කියලා කිව්ව අරමුණ සිහි කරන ගතිය, විචාර කියන්නේ අරමුණේම හැසිරෙන ගතිය. අරමුණක් සිහි කරලා ඒක දිහා බලාගෙන ඉන්න පුළුවන් ගතිය. ඒකෙන් කියනවා පිටත නොයෙක් තැන් වල දුවන්නේ නැහැ. විතක්ක විචාර ඊට පස්සේ ඒ ටික තියෙන්නේ කොහොමද මොන මට්ටමකද ප්‍රීති සුඛ ඒකකතායි ප්‍රීති සුඛ කියනකොට තේරුම් කරගන්න ඕනේ අපි හිතාගෙන ඉන්න මනෝමය සංඥාවක් එහෙම නෙමෙයි දෙන්නම බුදුරජාණන් වහන්සේ හරියට ওই සබන් වගේ දෙයක් නහන සුණු අනන කෙනෙක් දීයේසේ සේවා අහනවා නම් ඒවා හොඳට පිදු කරන්න පුළුවන් මට්ටමට ගුලි කරන්න පුළුවන් මට්ටමට තෙමනවා කියලා කියන්නේ දියෙන් නොතිමුණු තැනක් නැහැ. ඒ වගේ මේ ප්‍රීතියෙන් සැපයෙන් මේ කයේ නොතිමුණු තැනක් නැහැ කියනවා. මේ කයම පුරවනවා මේ ප්‍රීතියෙන් සැපයෙන්. තේරුණේ නැද්ද? මේ ප්‍රීතියෙන් සැපයෙන් මේ කයම පුරවන මේ හිතට දැනෙන සැපයි වගේ කියන ගතියක් එහෙම නම් හිතන්න එපා. ඒ ප්‍රීතියෙන් සැපයෙන් මේ මුළු කයම පුරවනවා ඊට පස්සේ ප්‍රථම ධ්‍යාන මට්ටමේ ලක්ෂණය තමයි දැන් මේකෙදි ඉඳගෙන ඉන්නකොට විතරයි ප්‍රථම ධ්‍යාන කියලා ගන්නත් එපා ප්‍රථම ධ්‍යානයේ සමවැදෙන්න පුළුවන් එතකොට සම්මවැදිලා ඒ ප්‍රථම ධ්‍යානෙම නැගිටලා ඒකෙම කටයුතු කරන්න පුළුවන් වෙන්න ඕනේ. මොකද නොපේරුණු ධ්‍යානෙන් කාලක්‍රියා කළොත් ධර්ම ලෝකෙ උපදිනවා කියලා කියන්නේ ඇත්ත දෙක වහාගෙන ඉන්න වෙලාව විතරක් මරණක් කියලා කියන්නේ. නැහැ නැහැ මේ ජීවත් වෙන්න කොටත් නොපේරුණු ධ්‍යානෙ තමයි. එහෙමත් ඔය කියන විදිහට ඉඳගෙන ඉන්න වෙලාවෙදි මරණ විතරයි ධර්ම ලෝකෙ උපදින්නේ අනිත් වෙලාවෙදී ධ්‍යාන නැත්තන් ප්‍රඥා ලෝක වලින් නෑ ප්‍රථම ධ්‍යානය කියලා කියන්නේ කෙලින්ම කාම භූමිතයි කොටසක් නෙමෙයි රූපවජන ප්‍රඥා ලෝකේ ප්‍රථම ධ්‍යානයේ තියෙනවා හීන මධ්‍යම ප්‍රණිත කියලා කොටස් තුන. ওই තුනේ ප්‍රභේද තමයි භක්ම පාරිසංච භක්ම පුරෝහිත මහා ප්‍රඥ කියන ධර්ම ලෝක. ප්‍රථම ධ්‍යානයේ හීන වඩුවාම කලුරිය කළහම බ්‍රහ්ම පාරිසද්ධ කියන එක උගන්වනවා. මධ්‍යම කළහම බ්‍රහ්ම පුරෝහිත. ප්‍රථම ධ්‍යානයේ ප්‍රණීත බොහෝ කොට හොඳට වැඩුවාම මහා බ්‍රහ්ම. ඔය ධ්‍යානතල ටික තියෙන්නේ ඒ හින්දා ප්‍රථම ෘතිය තුනේ ජගත්ත කියන මත්තර රූප ධ්‍යානන් ටික ලෝක බ්‍රහ්ම ලෝක ටික බෙදලා තියෙන්නේ. ඒකෙත් ඔය විදිහට පරිත්තාව අපමණව ආවසර පරිත්ත සුභ අපමණ සුභ සුභ කියන එක කියලා අර ඒ ධ්‍යානයේ හිමිට වශයෙන් ප්‍රණිත මත. එතකොට දැන් එයා බ්‍රහ්මේ ප්‍රථම ධ්‍යාන සම්බදන නැගිටින්න පුළුවන් නේද? එයා කොයි වෙලාවක හරි කල්විය කළොත් උපදින බ්‍රහ්ම ලෝක. ආයේ ගෙදර ගිහිල්ලා ඔය ගෙදින්දල කරඬු කර කර මහත්තු වෙ කරඬු කර කර එහෙම ඉන්න මට්ටමේ බ්‍රහ්මයේ කියම නෙමෙයි ඈ. මොකට ඒක මතක තියාගන්නත් ඕනේ. මේ පන්සලෙන් ගල ධ්‍යාන වලට සම්බන්ධලා ගෙදර ගිහිල්ලා පොඩ්ඩක් නැත්තම් රණ්ඩු. එහෙම හරියන්නේ නැහැ. ඈ අපි රවට්ට ගන්න එපා. එතකොට ආර්ය ධ්‍යානය කියලා එකක් තියෙනවා ධර්මයේ සම්මර්ෂණය කරන තදංග වශයෙන් ධර්ම කියන්නේ ඈ මොකද්ද නෑ නෑ ප්‍රථම ධ්‍යානේ ලොක්කෝ මේ ඔක්කොම ප්‍රථම ධ්‍යානේ විස්තර බලන්න මම මතක් කරන්නේ සුද්ධාවාසයේ වෙන්නේ චතුත් ධ්‍යාන කියන්නේ චතුත් ධ්‍යානේ එයා සුද්ධාවාස එහෙම නැත්නම් සුද්ධාවාසය කියන්නේ අනාගාම විචය නෑ පංචබුද්ධාවාස කියන්නේ අනාගාම විචය ඒක වෙනමම එකක් මේ රූපාවචර බ්‍රහ්ම ලෝක ගැන කියන්නේ ඊගාව ලක්ෂණය තමයි හොතට ධ්‍යානලාභී තමම අඳුර ගන්න ධ්‍යානලාභී මනසකයි නීවරණ සහගත මනසකයි තියෙන විශේෂ ලක්ෂණය මොකද්ද කොහොමද අඳුරගන්නේ තමන්ව තමන් හඳුනගන්නේ කොහොමද හැම වෙලාවෙම නීවරණ සහගත මනසක ලක්ෂණේ කාම භෝගී මනසක ලක්ෂණේ ධ්‍යාන නොලබු මනසක ලක්ෂණේ තමයි මෙහෙම ඉන්නේ ඉස්සරහට නැඹුරුවල හැම වෙලාවෙම රූප බලමින් ශබ්ද අහමින් ගඳ සුවඳ ලබමින් රස විඳින්න ස්පර්ශ ලබමින් තමයි ඉන්නේ. එයා තාම සැප දුක් විඳින්නේ රූපේ. එයා සැප දුක් විඳින්නේ ශබ්දේ. සැප දුක් විඳින්නේ ගන්ධේ. සැප දුක් විඳින්නේ රසේ. සැප දුක් විඳින්නේ කය. මේ කවුද? කාම භෝගී කෙනා. ප්‍රථම ධ්‍යානය කියන්නේ විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලෙහි ධම්මේ සවිතත්තං පවිචාරං විවේකජං ප්‍රීතිසුඛං පටමජ්ජානං උපසම්පජ්ජ විහෙරත. නිකම්ම විතක්ක විචාර ප්‍රීති සුඛයක් එහෙම නෙමෙයි හොඳට දෙන්නු මොකක්ද මේ ප්‍රීති සුඛය මොකක් හින්දාද කාමයන්ගෙන් වෙන් වෙච්ච අකුසලයන්ගෙන් වෙන් වෙච්ච වූ වෙන් උනා වූ විවේකයෙන් අටගත්ත ඒක නැති වෙච්ච නිසා හටගත්ත ප්‍රීතියක් හැපයක් තියෙනවා එයා හැම වෙලාවෙම ජීවත් වෙන කොහොමද මෙහෙම තමන්ගේ පැත්ත බලලා ඇයි ඒ ප්‍රථම ධ්‍යාන මට්ටමේදී අධික ප්‍රීතියක් සැපයක් ඇති වෙනකොට හිත හැරිලා තියෙන නිතර මේ පැත්ත. මේ කය දාලා යන්නේ නැහැ. මේ පැත්ත නමු. මෙහෙ රූපයක් රූපේ දකින මට්ටමේට ගියත් හිත තියෙන්නේ නැහැ. අපි සත්‍යනිමෙත් හිත දියාගෙන මෙහෙ යන්න පුළුවන් නේ. ඉබේම ජීවිතේ හතර ඉදියවි හැම වෙලාවෙම යන නඟුරු වෙලා තින්නේ මේට. අනුන් කිව්වට නෙමෙයි. අනිත් කෙනේ ධ්‍යානලාභයක් ඔයා කියලා කිව්වොත් එයා දන්නව නැද්ද? තියනවද නැද්ද කියලා. මොකද එයා දන්නව ධ්‍යාන කාමභෝගී කෙනෙකුට ධ්‍යාන තියෙන්න පුළුවන්ද බෑ ධ්‍යානලාභයෙකුට කාමයේ පරිහරණය කරනවද කාමයෙන් සැප දුක් විඳිනවද මෙයා දැන් රූප සද්දෙන් සැප දුක් විඳින්නේ නැහැ ඇයි මෙහි රූපයක් තියෙන වෙලාවෙදි මේ ආධ්‍යාත්මික කය කියන ප්‍රීතිය සැකේ පැත්තට නම් හිත ඇවිල්ලා තියෙන්නේ මේ හිත ස්වභාවයෙන්ම කැඳනයි ඒ කියන්නේ වේදනාපච්චය තණ්හා වේදනාවටයි තණ්හාව යම් තැනකින් නම් සැපේ වැඩිපුර ඉන්නේ සැපේ වැඩිපුර ඉන්න පැත්තටයි තණ්හාව කාම ලෝකයේ වුණත් යම් යම් රූප නෙමෙයි ඒ තැන් වලින් තමන්ට එන සැප වේදනාව වැඩි ධර්මට ඒ තැන් වලට ආසක එතකොට ධ්‍යාන මට්ටමේදී මුළු ප්‍රීතියේ කාම මේ මුළු කයම ප්‍රීති සැප ආකාරයක් නම් අහයි මේ හිඟන්නේ කියනෝ මේ චක්‍රවර්ත රජකනේ ඉගන්නේ බච්චක දැකලා තණ්හා කරනවා මේ තරම් සැපයක් ලැබෙන කයේදී මේ රූපෙ විදිහට යනවා මේම යනවා කියන එකක් නැහැ මේ කෙලින්ම එයා මෙහි මොන කටයුතු කෙරුවා සංයෝජන තියෙන්නේ මේ රූප සංගතන රස පොට්ටබ්බ කියන ටිකේ පිළිත් මේ සැප වෙන්නේ නැහැ එයා නඟුරුල තියෙන මොකදද ආධ්‍යාත්මික කයට මෙහි කටින් බාහිර කටයුතු කරාට මෙහෙට තමයි සිහිනුවන්නේ අන්නේ හැම වෙලෙම කාමයන්ගේ නියමමයි රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ බල අකුසල ඇති කර ගන්නවා කියලා සිද්ධිය මෙයාට නැහැ. හැම වෙලාවෙම මේ ආයතන පරිහරණය කළොත් මොකද? නොකී රූණු දෙහනෙන් කාලක්‍රියා කරනවා කියන්නේ ඒක. දෙහන්නේ පිළිහුණොත් තමයි රූප මෙහෙම ආය රූප සද්ද බලාගෙන ඉන්නේ. එතකොට තමයි මේ වේය හොඳ නරක නිශ්චය කරනවා ඇලෙනවා ගැටෙනවා. මේ තාම ඉන්නේ ඒක කාම භෝගී මනසේ ලක්ෂණේ දකින්නේ. ධ්‍යාන මට්ටමේ මනසේ ලක්ෂණ ඔය ටිකෙන් දැනගන්න. මොනෝග තමයි මට පෙන්නන්න තියෙන්නේ කෙටියෙන් මේ ධ්‍යාන බ්ලාමේ මනසක ඒ කියන්නේ බාහිර අරමුණේ විසිරිලා කා රූප සද්ද ගන්ධ රස පොට්ටම්බ කාමයේ කාම සහගත අරමුණු පරිහරණය කරමින් ලබන ප්‍රථම ධ්‍යානයක් ගැන මේ ශාස්ත්‍රයේ නැහැ. ඒ නිසා ධ්‍යානය කියනකොට දකින්න මෙන්න මේ විදිහේ සිද්ධියක් ඔය දෙකෙන් හඳුනා ගන්නවා. කාම භෝගී මනස සහ ධ්‍යාන ලබන මනස. එතකොට ඒ ධ්‍යානයෙන් පිරිහුනේ නැහැ කියලා කියන්නේ ඉඳගෙන හිටියොත් එහෙම විතරක් නෙමෙයි. නැගිට්ටත් එයා එහෙම අපිට දැනට උනත් පුළුවන් නේද මෙහෙට සිහිය තියාගෙන බාහිරේ කටයුතු කරන්න. ඉතින් මේ මට්ටමට කාම ලෝකෙත් අපිට එහෙම පුළුවන්. අර වගේ අධික ප්‍රීතියක් සැපයක් ආවොත් ඒ අරමුණ වලින් සැප දුක් නොවෙන්න තමා තුළ ඉඳගෙන කටයුතු කරනවා කියන එක ඕනෙ ජීවිතු පුළුවන්. ඒකා ප්‍රශ්න ඒ කියන්නේ ඊගව ප්‍රශ්නේ ඉවරයි. ඒ කියන්නේ දැන් ඊගවට ආව ප්‍රශ්න තමයි ඊළඟ ප්‍රශ්නේ. ඒක තුනට ඊළඟ ප්‍රශ්නේ නාවත්තන්නේ. අධිවචන කියලා කියන්නේ නාම කියන එක. නාම සම්පස්සේ කියන එක. මනෝමින් අරමුණු සිහි කරගන්න වෙලාවට එතන නාම ධර්ම වල සිතේ ස්පර්ශයක් වෙන්නේ ඒකට කියනවා අධිවචන කියලා. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියලා මේ පංචායතනයට කියනවා ආධ්‍යාත්මික ආයතනයට බාහිර රූපය ගැටීම නිසා ඇති වෙන ස්පර්ශය නිසා පටිඝ සම්පත්තිය කියනවා. පටිඝ කියන්නේ ගැටෙනවා. ඒත් පටිඝ නෙමෙත් කියන්නේ ගැටෙනවා. පටිඝ සම්පස්සේ කියන්නේ ගැටිලා ඇති වෙන්නේ. ඒකේතකොට චක්කු සම්පස්සේ කියන්නේ පටිඝ සම්පස්සේට. ඒ රූප ගැටිලා. ශබ්ද ගැටිලා, ගන්ධ ගැටිලා, රස ස්පර්ශ ගැටිලා. ඒක කියනවා පටිඝ සම්පස්සේ කියලා. එතකොට හිතේ හිතේ සිහි කරනකොට කතා කරනකොට ඇති වෙන ටිකට කියනවා අධිවචන සම්පස්සේ කියලා. අධිවචන සම්පස්සේ කියලා. ඔය ඒ ස්පර්ශ දෙකේ ප්‍රභේදයේ තමයි පෙන්වන්නේ අර පස්ස වේදනා සංඥා චේතනා කියලා වේදනා සංඥා චේතනා පස්ස මනසිකාරෝ කියලා අර නාම ධර්ම දෙකට පෙන්වන ක්‍රමයක් තියෙන නාම රූප කියනකොට ඔය එකේ ප්‍රභේදය නිසා තමයි තේරුම් ගන්න සම්පස්සේ සම්පස්සේ කියන මේ පංචායතනයේ කියනවා පටිඝ සම්පත්තිය කියලා මනෝමය සීකරණ එකට කියනවා අධිවචන සම්පත්තිය. අධිවචන සම්පත්තියේ අනිත්‍ය නොදකිනකොට පටිඝ සම්පත්තියට දුවනවා. පටිඝ සම්පත්තියේ අනිත්‍ය නොදකිනකොට අධිවචන සම්පත්තියට දුවනවා. මෙහා කෙරෝලේ ඉඳලා මෙරිගියේ බලලා වතුර දිනවා කියලා එහා කෙරෝලට දුවනවා. ඒ පැත්තේ ඉඳලා බලලා වතුර දිනවා කියලා මෙහා කෙරෝලට දුවනවා. දැන් මෙරිගියේ මේ පැත්තට මේ පැත්තට දුවනවා වතුර තියනවා කියලා. ඒ වගේ තමයි අපි ආධිවචන සම්පත්තියෙන් සිහි කරනවාම ඔන්න දැකපු gedara තියෙනවා. ඉතින් දුවනවා. ඊට පස්සේ පටික සම්පත්තිය ඔන්න දැන් ඒ ගැටුණා මොකද වෙන්නේ? ඊට පස්සේ ඒක තියනවා කියලා මනෝමය කියනවා. ඊට පස්සේ මේ මනෝමය දෙයක් තියනවා කියලා බාහිරට දැනෙනවා. බාහිරට ගියාම තියනවා කියලා හිතට දැනෙනවා. හිත ඒක රැවටලා ඇහෙන් බලන දුවනවා. ඇහෙන් බලනකොට ඒක හිතට දැනෙනවා. හිත පැත්තෙන් දැනෙනවා. කොහොම තමයි ඉතින් කරන්නේ? අධිවචන සම්පස්සේ පටික සම්පස්සේ පටික සම්පස්සේ අධිවචන සම්පස්සේ උපදින හරියට කවුරු වගේ? අර මෙරිගේ යහපතට මෙහපතට දුවන මිනිහා වගේ මොවා නෙමෙයි මොවා මොවක් කමන්නේ නැව තන්ති වල දුවලා තියෙන්නේ එකම තැන. එහෙනම් නිබ්බති ලක්ෂණ කියලා කියන්නේ නිබ්බති කියන්නේ නිබ්බති. අවිද්‍යාව නිසා, කර්මය නිසා, තණ්හාව නිසා ආහාර නිසා රූපය ඇති වෙනව නේද කියලා නොදන්නකොට නොදන්නකම තව දෙනවා. තේරෙන්නේ? දැන් අවිද්‍යාවත් මුල් වෙලා, කර්මයක් මුල් වෙලා, තණ්හාවක් මුල් වෙලා, ආහාරයක් මුල් වෙලා රූපය ඇති වෙනවා. මෙහෙම නේද රූපය ඇති වෙන්නේ කියලා මේ හේතු රූපය ඇති වෙන හේතු ටික නොදන්නකොට නොදන්නාකම කියලා මේ රූපේ ඉපදීමේ ලක්ෂණය නොදන්නාකම කියලා තව සිද්ධියකට එකතු වෙනවා. එතකොට පහයි. ධර්මතාව පහක්ම තියෙන රූපය කියන්නේ. ඒ කියන්නේ ඉබ්බත් ලක්ෂණ නොදකින් කියන රූපය ඇති වෙන්නේ මෙහෙමයි නේද කියලා දන්නේ. අභිනන්ද කියන්නේ අජෝසාය චිත්ත. දැන් අභිනන්දති අභිවදති අජෝසාය චිත්තති කියලා කියන්නේ අපිට තේරෙනවා නම් අරමුණ මේක අපි අභිනන්දති සතුටු වෙනවා අභිවදති හොඳයි කියලා ಗುಣ කියනවා කෙනෙක් සතුටු වෙන්නේ නැහැ ಗುಣ කියන්නේ අජෝසාය චිත්තති වතුර දිහා බලාගෙන ඉන්න මොහාවද මේ තමන්ට පෙනුනට බහැර තියනවා කියලා බලාගෙන ඉන්නවා එතකොට දැන් මෙහෙම ඩාරේ නැගුරලා ඉන්නේ දැන් මෙරුගේ වතුරකේ වගේ පේනකොට එයා බාහිර බලාගෙන ඉන්නවනේ බැලුවනම් එතන මොඩකම තියෙන්නේ ඒ වගේ අජෝසාය චිත්තති අපි මේ වැසගෙන ඉන්නේ මෙහෙම බලාගෙන ඉන්නේ බලාගෙන ඉන්නේ කියම තියනවා දැන් වැසගෙන ඉන්නේ අමුතුවෙන් ඇලුනේ නැත්නම් ගැටුනේ නැත්නම් වෙන්න තියෙන මූලික ටික වෙලා තියෙනවා මේ උපේක්ෂා අජෝසාය චිත්තති එතකොට ඔහොම තියෙන උදේ වේදල් වලට හරියන්නේ නැහැ ඔය ටිකම නැති වෙන විදිහටයි උදේ වේ බලන්න එතකොට සතුටු බව වෙන්නත් බෑ සතුටු බව වුණ කියන්නත් බෑ අජෝසාය චිත්තති වෙන්නත් බෑ වැසගෙන ඉන්නත් බෑ ඒ කියන්නේ එතකොට තේරෙන්න ඕනේ තමන් තුල ඇති වෙන තියෙන සිද්ධිය. හම්බෙන්නේ ලෝකේ. අරමුණක් තේනවා කියන සිද්ධිය තේරෙනෝනේ. හැබැයි තමන් තුල කිව්වට මේ හිතේ හටගන්නේ කියලා හරියන්නේ නැහැ. මොකද මේ පේන දේ ඉදිරියෙන් තියෙන දේ පේන්නේ හිතටයි හිතේ හටගන්න සංඥාවක්. රූපයක් නැහැ. හිතේ හටගන්න සංඥාවක් කියලා කිව්වොත් ඕගලන්ට කවුරු තර්කයක් ඉදිරිපත් එහෙනම් හැප්පෙන්නේ නැතුව යන්න පුළුවන් වෙනවා අපිට කියලා ඕගලොන්ට කියන්නේ දැන් පේන්නේ හිතට නම් රූපයක් නැත්තම් බාහිර පේන්නේ හිතට නම් හැප්පෙන්නේ නැතුව යන්න පුළුවන් වෙන්න ඕනේද ගයිද පුළුවන් නේද මොනක් තියෙන ගේ තර විතරයි පටස් කර එතකොට කියන්නේ උත්තර දැනලා තියෙනවා ඇයිදින් එයා කියයි ඔය බලක මාව හැප්පෙන්නේ තියෙන හින්දානේ කියලා. දැන් අපි නිකමට කියමු පේන්නේ හිතට නම් රූපයක් නැත්තම් පේන්නේ හිතට නම් රූපයක් නැත්තම් මොකද? අනිවාර්යයෙන්ම හැප්පෙන්න පුළුවන්. මොකද පේන්නේ හිතට රූපයක් නැහැ. එහෙනම් යන්න පුළුවන් දෙයිද? හැම දෙයක්ම කියනකොට බොරුවක් වෙන්න බෑ කියනකොට බොරු කියලා කියන්න බැරි වෙන්න ඕනේ ඒක ඇත්තක් වෙන්න ඕනේ එතකොට එහෙනම් අපිට යන්න පුළුවන් මොන ඕන ඔක විනින් ගියකි බෑ එයි දෙවි තියෙන එතකොට එහෙනම් මේ බලන එක බොරුවක් නේද එහෙනම් මේ හිතටයි තේන්නේ කියලා කියන එක බොරුවක්ද නෑ ඔකෙදි බෙදාගත්ත නැති හින්දා හැබැයි දැනගෙන ඉන්න ඕනේ ඔයගොල්ලෝ ඌ වචන කතා කරනකොට ලෝකෙ එක්ක ඔක්කොම දැනගෙන ඉන්න ඕගොල්ලෝ ඇත්ත වුණත් බොරුවෙන් ඔයගොල්ලෝ යට කරා ඇත්ත දැන් අපි මෙහෙමයි පේන්නේ ඇහැට අපි රූපේ නෑ කියන්නේ බා කියන්නේ ඒකයි පවතින එක වෙන එක පෙනෙන එක වෙන එකක් කියලා කියන්නේ පවතින්නේ මහා භූත පෙනෙන්නේ වරපතා අපි ගියොත් පෙනෙන දේ හැප්පෙනවා නෙමෙයි මහ භූතයෙන් හැප්පුණා විතර පෙනෙන දේ හැප්පුණා නෙමෙයි වතුරේ ඡායාවක් වැටිලා තියෙනවා නම් තේරෙන්නේ වතුරක් තියෙනවා වතුරේ තියෙනවා ළඟ තියෙන ගහක ඡායාවක් කියලා. දැන් පේන්නේ මොකද්ද? ඡායය. තියෙන්නේ මොකද්ද? වතුර. වතුර. දැන් අල්ලන්න කියලා කිව්වොත් පේන දේ අහුවෙන්නේ නැහැ, වතුරයි අහුවෙන්නේ. එහෙනම් වතුර තියෙන තැනක මෙහෙම පේනවා. පේනකොට පේන දේ තියෙනවා නෙමෙයි, පේන දේ අනිකක් තියෙන දේ අනිකක්. එතකොට එහෙනම් මේ පේන දේ අහුනේ කියලා කිව්වොත් හරිද? හරිද? අහුනේ වතුර නම් පේන දේ ඇට. ඒ වගේ මේකත් අකසර කියන්නේ දැනගෙන ඉන්න. පේන ඇත්ත, පේන්නේ වතුරට වගේ, පේන දේ හිතටයි. අත දැම්මොත් පටවි ධාතුව අත හැදෙන්නේ මිසක පේන්නේ කියලා හැදෙනව නෙමෙයි. අතන වතුරේ අත හැදුණා මිසක පේන දේ හැදුණා නෙමෙයි වගේ. පේන දේ අල්ලන්නේ පටවිය හැදෙන. වතුරේ තියෙන දෙනක ඒ රූපේ පේනවා වගේ පටවිය තියෙන දෙනක මේ රූපේ පේනවා. නම කිවිම කියද ඒක නේද? ආ උදේනේ උදේනේ. එතකොට ඉතින් කොහොමද මතක තියාගන්නේ? ඔන්න ඒ විදිහට පේන දේ අනිකක් පවතින දේ අනිකක් කියලා බලන්න බලනකොට මොකද වෙන්නේ? තමන් තුළ උදේවැය දකින්න අයිතුසයි පිටිති කියන එකක් නැහැ. කියන්නේ ඒ අරමුණ දැක ගන්නවා කියන එකත් නොහිතන විදිහ. ඒ විදිහට බලුවාම මේ කාරණා ටික වෙනවා. දැන් තමයි තේරවක් ගන්න පටන් ගන්න. අනබිනන්දති. එතකොට අනබිනන්දති නැහැ. අනබිනන්දති අනුරුවදති අනත්වෝ සාරිතිට්ඨ. ඒකේ තියෙන ලක්ෂණය තමයි එතකොට මොකද්ද? නන්දිය නැහැ, උපාදානය නැහැ. එහෙනම් මේ තේ දීලා එහෙනම් පස්සේ ටිකක් භවනා කරනකොට පූර්වෙම නේද? ටික ටික භවනා කරන හැටි පුරුමු.